හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිංගත්නි, මේ භාවනා වැඩසටහනට අදාළව භාවනාව කියන්නේ මොකක්ද කියලා සියලු දෙනා ත්‍රිපිටකය ආශ්‍රයෙන් ත්‍රිපිටකාගත කරුණුවලින් බුද්ධ භාෂිතයෙන් බුද්ධ දේශනාවට අදාළව තේරුම් ගත යුතුයි. පටිසම්භිදා මග්ගප්‍රකරණේ භාවනාවට අදාළ කරුණු හතරක් විග්‍රහ කරලා තියෙනවා. කතමේ භාවනා කියලා අනතිවත්ත නට්ටේන භාවනා, තදූපග බිරිය වහට්ටේන භාවනා, ඉන්ද්‍රයානං ඒක රසට්ටේන භාවනා, ආසේව නට්ටේන භාවනා. භාවනා කියන්නේ භාවිතයට ගත යුතු දේ සහ බැහැර කළ යුතු දේ දෙපැත්තක් තියෙනවා. අනතිවත්ත නට්ටේන කිව්වේ ඒකයි. එනිසා අතිවත්ත නට්ටේන අනතිවත්ත නට්ටේන කියලා දෙපැත්තක් තියෙනවා. අපේ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උවමනා කරන දේ අතිවත්ත නට්ටේන, මේ පැවැත්ම රාගය ද්වේෂය මෝහය නවත්තන්න රූපකාර වන දේ අනතිවත්ත නට්ටේන. අපි හිතමුකෝ තරහක් ආවා කියලා. හිතට මේ තරහ ආපු අවස්ථාවෙම ඒ තරහ පැවැත්මට සම්බන්ධයකට සමුදේ බිහිවෙන්නට සංචේතනා පවත්වන්නට හිත කිලුටු වෙන්නට ද්වේෂයෙන් මෝහය මතුවෙන්නට හේතු වෙනවා. එනිසා ඒ අවස්ථාවේදීම එතනදීම එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පහ්‍යමානා පහ්‍යති, එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති. එනිසා ඒ තරහ හිතේ අලුතෙන් අනුරාගයක් හැටියට ද්වේෂයක් හැටියට අලුතෙන් උපදින්නට එන වෙලාවෙම ඒ මොහොතේම ඊට විරුද්ධ වූ දේ, එහෙම නැත්නම් යහපත්ට හේතු වෙන දේ මෛත්‍රිය, මෛත්‍රී කර්මස්ථානයක් ගත යුතුයි. ඒක අනතිවත්තනයක් තේන කියන ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම හැටියටම විග්‍රහ කරලා තියෙනවා. එනිසා අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන හයට අරමුණු වන සියලුම අරමුණු, රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන හය, මේ අරමුණු මේ ආගන්තුකයෙහි උපගිලිට්ටේන උපගිලිට්ටන් කියලා ඇහැට කනට නාසයට දිවට කයට අරමුණු වෙන අරමුණු තියෙනවා. මනසට ඊට වඩා බොහෝම ගැඹුරෙන් අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන අජ්ජත්තික බාහිර මේ ආකාරයේ 11 ආකාර වූ අරමුණු මනසට අරමුණු වෙන්න පුළුවන්. මේ සියලු අරමුණු අපි කොටස් තුනකට බෙදන්න ඕන. භාවිතා කළ යුතු යහපත් දේවල් ක්‍රියාසිත, ඒ වගේම භාවිතා නොකළ යුතු බැහැර කළ යුතු ආනපාන සති සමාධියේ පිහිටා ඒ වැරදි දේ අයින් කළා ඒ වෙනුවට හරි දේ ගැනීම කළ යුත්තේ සංකාර සිත්වලට. අව්‍යාගත සිත්වලට ඒ මොකක්වත් කළ යුත්ත දෙයක් නෑ. එක තමන්ට හෝ අනුන්ට හෝ යහපත්තෝ අයහපත්තෝ ප්‍රතිඵලයක් හෝ හානියක් හෝ පටිසන්ධීමක් හෝ නැති දේවල් අව්‍යාගත සිත්. එනිසා තමන් දක්ෂ වෙන්න ඕන තමන්ට මේ වර්තමාන මොහොතේ ඒ ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් දිවට රසක් කයට පහසක් මනසට ධම්මතාවයක් ලැබලා මේ තමන්ගේ හිතට අරමුණු වුණේ ක්‍රියාසිතක්ද සංකාර සිතක්ද එමත් නැත්නම් අව්‍යාගත සිතක්ද. මෙයින් අපි ක්‍රියාසිතාවොත් මෙත්තා කරුණා මුදිතා උපේකා අලෝභ අදේශ අමෝහ වීතරාගී වීතදේශී වීතමෝහි ඒවා ක්‍රියාසිත. ඒවා ආසේවිතාය භාවිතාය බහුලී කතාය. ඒවට මොකද කරන්න යන්න ඒවා දිගින් දිගටම ඒ යහපත් දේ යහපත් ක්‍රියාව දිගින් දිගටම කරන්න පුළුවන්. නමුත් අව්‍යාගත සිත් වලට කරන්න කිසිම දෙයක් නැහැ, කරන්න ඕනෙත් නැහැ. එවන් තමන්ට හෝ අනුන්ට හෝ බාධාවක් ප්‍රතිඵලයක් උරුමයක් වෙන්නේ නැහැ. ඔය කම්මාවරණ හෝ විපාකාවරණ හෝ කෙලෙස ආවරණ වෙන්නේ නැහැ. නමුත් සංකාර සිතක් තමයි කම්මාවරණ විපාකාවරණ කෙලෙස ආවරණ තුනටම මුල් වෙන්නේ, හේතු වෙන්නේ, නිදාන වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා තමන් දක්ෂ වෙන්න ඕන මේ තමන්ට මේ වර්තමාන මොහොතේ ලැබුණේ සංකාර සිතක්ද ක්‍රියාසිතක්ද අව්‍යාගත සිතක්ද කියලා වෙන් කරලා තෝරලා දැනගන්න. ඒ සඳහා අපි මේ බණ අහන්නේ. ඉතින් ඒ අනුව සංකාර සිතක් විතරයි සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එනිසා අත නිබ්බින්දති දුක්ඛේ ඒ මොහොතෙම නිබ්බින්දති වෙන්න නොබැඳින්න ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන සංකාර සිත්වලින් සංචේතනා පැහැදීමේ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ තමන්ගේ හිතට එන වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන වැරදි සිතුවිල්ලක් තමයි සංකාර සිතක්. ඒ රාග එක්ක රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන් අලුතෙන් සකස් වෙන්නේ. ඒ නිසා අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනමත් මේ නිසා තමයි සකස් වෙන්නේ. ඒ නිසා මේ අනතිවත්ත නට්ඨේන භාවනා තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක මූල ධර්මය. මහා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ ප්‍රකරණ පොතක් මේකේ මේ මූල ධර්ම විග්‍රහ කරලා තියෙනවා භාවනාවට අදාළ. දෙක තමයි ඉන්ද්‍රියයන්න් ඒක රසට්ඨේන භාවනා. මේ ඉන්ද්‍රියයන් නොඑක ආකාරයට විවිධත්වයට නානත්වයට විශ්වපත්වයට මහාන් තත්වයට පත් වෙනවා. යර ඉන්ද්‍රිය ආයතන උන ගමම්ම දැන් චක්කු ඉන්ද්‍රිය චක්ක ආයතනේ උන ගමම්ම අර විවිධත්වයට නානත්වයට විඥාන ශක්තිය වේගය වේදනාව ආවේගයේ චිත්තා වේගයේ අලුතෙන් ඉපදීම නිසා අර වේමත්තතාව උපදිනවා. ඉතින් ඒක නිසා මේ ඉන්ද්‍රියානම් ඒක රසට්ඨේන භාවනා. භාවනා කළ යුත්තේ මේ ඉන්ද්‍රිය ඒකාග්‍රතාවයට පත් කරගෙන ඒක අරමුණකට පිහිටවලා අර තමන්ගේ හිතට එන අරමුණු නිවැරදිව තෝරා බේරාගෙන ආනපාන සති සමාධියේ පිහිටන්නට උපකාර වන ආකාරයට හිත සකස් කරගන්න. ඒ වගේම තදූපග විරිය වාට්ඨේන භාවනා. තදින්ම මුල් බැසගත්තු අර දීගං වා කියපු මේ ගතිය. දීර්ඝ සංසාරේ අපි තදින්ම මුල් වැසගත්ත පුරුදු කරගත්ත පුහුණු කරගත්ත බොහෝ දේවල් තියෙනවා. ඒක ගති පුරුදු. මේ ගති පුරුදු තදින්ම මුල් බැහැගෙන තදූපක විරිය වහට්ටේන. ඒ තදින්ම මුල් බැහැගත් ඒවා අපි තෝරා බේරාගෙන බොහොම සූක්ෂම විදියට හිතෙන් අයින් කරන්නට, එවන් මුල් උදුරා අයින් කරන්නට රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල භාවනා කිරීම, භාවනාවක් පටන් ගැනීම, යුගනද්ද භාවනා කිරීම, අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කිරීම, නිබ්බිදා විරාගා නිරෝධ පටිනිස්සග්ග කිරීම තමයි තදූපග විරිය වහට්ටේන භාවනා කියන අර්ථයෙන් බුදුහාමුදුරුව විග්‍රහ කළේ. ඊළඟට ආසේ වනට්ටේන භාවන ආසේ විතාය භාවිතය බහුලි ගතය යානි ගතය වත්තු ගතය සුසුනාදාය පරිචිතාය කියලා මේ කායගතා සති සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. එය අනුව තමා අර මේ හිතේ නිවනට උපකාරවන මේ ආනපාන සති සමාධියෙන් සතරහති පට්ඨානය පූර්ණය කරගන්නට අවශ්‍ය ක්‍රියාකාරීත්වය සිද්ධුවෙන්. එනිසා දවසේ පැය 24 තුළම නිදාගන්නා වේලාව ඇර අපිට ඕනෑම වැඩක් කරන්න පුළුවන්. ගියේ කැටියට තම තමන්ට රාජකාරි කරන්න ඕන, කටයුතු කරන්න ඕන, උයන්න ඕන, කන්න ඕන, බොන්න ඕන, නානුවයි මිදුල අතු ගානවා, ඒවල් අතු ගානවා, තව ගොවිතැන් කරනවා, මේ වගේ දේවල් කරන්න වෙනවා. ගියන් හැටියට රාජකාරි කරනවා, වාහනේ ලෝනවා. මේ සියලු දේ කරන ගමන් මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුළුවන් වෙනවා. පුළුවන් වෙන්න ඕන. ඒක දැනගන්න ඕන. ඉතින් ඒක නිසා සියලු වැඩ කටයුතු නවත්තලා කරන භාවනාවක් නෙමෙයි මේ භාවනාව. නමුත් අර මේ මග වඩන්නට පූර්ණ වශයෙන් පැවිද්දෙක් හැටියට සපත කරලා අර සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්තාය සච්චිකරණ කසාවතං ගසුතා කියලා ඒ සඳහාම අප කැපලා කටයුතු කිරීම තව එකක්. ඒ භික්ඛු කියන භික්ඛුණී කියන පිරිස, නමුත් උපාසක උපාසිකා කියන්නේ අර ආනපාන සති සමාධිය හැම අවස්ථාවෙම පෞද්ගලික ජීවිතේ ඕනෑම වැඩක් කරන අවස්ථාවකදී අපි අර වැරදි වැඩේ නොකර ඒ වෙනුවට හරි දේ කිරීම. තීනි දුෂ්චරිතය ඊටෙන් අයින් කළා තීනි සුචරිතය පාත්තාගෙන යන. මේ සඳහා අර දුක්ගහිත සුග්ගහිත ධාරයේ තබ්බන් කියපු දෙපැත්ත තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි අර සුග්ගහිත බවට පත් වෙන්නටත් දුක්ගහිත බවෙන් මිදී නිදහස් වෙන්නටත් දැනගත යුතු, තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු බොහෝ දේ තියෙනවා. අපේ හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා කොච්චර ආස්වාදනයක් ලැබුවත් ඒ ආස්වාදනය ලබන දේ ආදීනවයක් තියෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ මේ වැරදි දෙයින් ඉවත් වෙලා ඒ වෙනුවට නිවැරදි දේ ආනපාන සති සමාධිය හැටියට ක්‍රියාත්මක කරන්නට, ප්‍රායෝගිකව භාවිතා කරන්නට සෑම කෙනෙකුටම හැකියාවක්, ශක්තියක් ලැබෙනවා. ඒ අනුව තමන්ට ගිහේ කැටියට ඕන වැඩක් කරන්න පුළුවන්. හැබැයි මේ තීනි දුෂ්චරිතයට වැටෙන්නේ නැතුව තීනි සුචරිතයේ පිහිටා ඒ අනුව තමන් දවස ගානේ පිරිසිදු වෙනවා, මේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. ඒ නිසා අර කම්මාවන් ක්ලේශාවරණ විපාකාවරණ තුනම නැති වෙලා යනවා. ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණය වෙනවා, සතරහත්පත්තාණය පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ භාවනාව කියන එක අපි භාවිතා කළ යුතු දේ සහ බැහැර කළ යුතු දේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මේ පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු එකින් එක ගෙන හැරපා විග්‍රහ කරලා තියෙනවා. ඒක හෙට වෙනකොට අපි සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය විග්‍රහ කරනවා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධියේ මූලධර්ම තේරුම් ගැනීම භාවනාවකට ප්‍රායෝගිකව භාවනා කරන්නට ඉතාමත්ම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා හැම කෙනෙකුටම අවස්ථාව ලැබෙනවා. හිට සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයත් අදහවර අර මහා සතරාජිපට්ඨාන සූත්‍රයේ මුල් කොටසත් තරමක් දුරටෝ තේරුම් ගත්තට පස්සේ මේ මාගදී භාෂාවෙන් කියලා තියෙන දේවල් වචන පදවැල්. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම මෙතෙන්දී තේරුම් ගත යුතුයි මේ බුද්ධ කියන වචනේ. මේ බුද්ධ කියන්නේ බුදුහාමුදුරන්ට දැන් අද නමක් හැටියට දාගෙන තියෙනවා. මේක ක්‍රියාවක්, ක්‍රියාපදයක්. බුද්ධ කියන මාගදී භාෂාවේ වචනේ නාම පදයක් නෙමේ, ක්‍රියාපදයක්. බුද්ධ, ධම්ම, සංඝ කියන පද තුනම මාගදී භාෂාවේ දා බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයට අදාළව ක්‍රියාපද තුනක් බුද්ධන් ධම්මං සංඝං ක්‍රියාපද තුනක් බුද්ධ කියන වචනේ තේරුම් නොගත්තොත් කිසි කෙනෙකුට මේ බව උදුරා දමලා මේ රාග බව ද්වේෂ බව මෝහ බව තමන්ගේ හිතේ උපදින වැරදි ගති තුනක් එනිසා මේ ගති තුන උදුරා දමන්නට නම් බව උදුරා දමන්නට අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ රාග බව ද්වේෂ බව මෝහ බව තේරුම් ගත්තේ නැත්නම් ඒ රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා දමිය යුතුයි උදුරා දමිය හැකි උදුරා දමන්නට මාර්ගයක් තියෙනවා පිළිවෙතක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා කියන එක තේරුම් ගත්තේ නැත්නම් මේක කරන්න අමාරුයි. ඉතින් ඒක නිසා මේක ක්‍රියාකාරකමක් බුද්ධං සරණං ගච්ඡාමි කියපු එක ගච්ඡාමි සරණං බුද්ධං කියලා නිවැරදි කරගත්තාට පස්සේ ඕන කෙනෙකුට පුළුවන් වෙනවා මේ බව උදුරා දමන්නට උපකාරක ක්‍රියාමාර්ගය පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කරලා අර චර බවෙන් කාමාවචර රූපාවචර අරූපාවචර බවෙන් විදී නිදහසන චරණං චරණං කිව්වේ චර බව නැවැත්වීම. මේ චර බව හේතුවම චර බවට හේතුව මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ අර අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ පෙන්වා දෙන චර බව. අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර දිගේ මිනිස්සු රවුම් ගන්නවා රෝධ ගන්නවා සංචේතනා පවත්වනවා සංකාර කරනවා සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා සංසාර ගමනට බද්ධ වෙනවා බැඳිනවා දිගින් දිගටම මේ පැවැත්ම බද්ධ වී බැඳි බැඳි අනන්ත අප්‍රමාණ කාලයක් අද වෙනකන් පවත්වගෙන ආවා ඔය රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් ගති තුන. මේ තමන්ම හදාගත්ත උපදවාගත්ත නිර්මාණය කරගත්ත ගති තුනක් තමයි ඔය තමන්ගේ මේ සංසාරීය ගමන අද වෙනකන් පවත්වගෙන ආවා. අද වුණත් මේ රාගය ද්වේෂය මෝහය තමන්ගේ හිතේ නැත්නම් තමන්ට අද වුණත් නිවන් දකින්නට පුළුවන්. ඉතින් ඒක නිසා පැවැත්ම කියන්නේ ජීවත් වීම කියන්නේ පෘථග්ජන පුද්ගලයෙකුගේ අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකු රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කිරීමයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. පැවැත්ම තුලයි රාගය ද්වේෂය මෝහය තියෙන්නේ. රාගය ද්වේෂය මෝහය නැති තැනක පැවැත්මක් නැහැ. නැවැත්ම පැවැත්ම අවසන් වීම තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ජීවත් වෙනවා කියන්නේ පංචස්කන්ධය උපාදානය කරගන්නවා කියන්නේ පැවැත්ම පවත්වාගෙන යනවා කියන්නේ සැප විඳිනවා කියන්නේ ආස්වාදයක් විඳිනවා කියන්නේ යම් යම් දේවල් කරනවා කියනවා හිතනවා කියන්නේ වැරදි විදිහට සංකාර කරනවා කියන මේ කියන රාගය ද්වේෂය මෝහය අලුතෙන් යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභි නන්දනි. එනිසා ඒ දේවල් වලින් යම් අභිනන්දනයක් සියලු පෘථග්ජන පුද්ගලයෝ ලබන නිසයි ආස්වාදයක් ලබන නිසයි ඒ දේවල් කරන්නේ. ප්‍රිය දෙයට ඇලෙන්නේ ඇහැ පිනවන්න කන පිනවන්න නාසය දිවකය මන පිනවන්න රමණය කරන්න. මේ පිනවීම සහ රමණය කිරීම තියෙන තාක්කල් යලි යලිත් අර තේසං හේතුන් කියලා තථාගතයන් වහන්සේ බුදුහාමුදුරුව පෙන්නලා දුන්න ඒ ධම්මා හේතු පබ්බා වෙනවා හේතු ප්‍රභවය වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ භාවනා කරන්නට නම් අපි භාවිතයට ගත යුත්තේ මේ බව උදුරා දමන්නට උපකාරවන ක්‍රියාකාරකම් කිරීම. ඒ වගේම බැහැර කළ යුත්තේ මේ රාග බව ද්වේෂ බව මෝහ බවට උපකාරක එහෙම නැත්නම් අලුතෙන් ප්‍රභවය වෙන නිර්මාණය වෙන කරුණු කාරණා තේරුම් අරගෙන හොයාගෙන. ඉතින් ඒක නිසා අද මේ ආරම්භ කරපු නියන්ත වශයෙන්ම මේ දවස් හතේ වැඩසටහනේ අද ඉඳන් හොඳට තේරුම් ගන්න ඕන හැම අවස්ථාවකම මේ ආනපාන සති සමාධිය කියන එක අද ඉඳන් මුල ඉඳන් අග දක්වාම ඉතාමත්ම වැදගත් වචන ටිකක්. ආනපාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය මේ ආකාරයට නොයෙක් ආකාරය දෙපැත්තක් වචන දෙකක් විග්‍රහ කරලා තියෙන. හැම තැනකම තියෙන්නේ ඇතුළට ගත යුතු යහපද්දේ ආන අස්ස කරණීය සේවි තබ්බා. පිට කළ යුතු බැහැර කළ යුතු ඉවත් කළ යුතු අස් කළ යුතු දේ පජාති පහනාති පස්සති කළ යුතු දේ තමා අර අකරණීය ධර්ම සබ්බ පා පස්ස අකරණ. පස්ස අකරණ. එනිසා පස්ස කළ යුත්තේ ප්‍රහාණය කළ යුත්තේ අකරණීය කළ යුත්තේ පා පස්ස. අස්ස කළ යුත්තේ කුසල අස්ස. කුණු සලා හැරීමට උපකාරවන දේ කුසල අස්ස. එක තියෙන්නේ කුසල් අස්ස පාප පස්ස අස්ස පස්ස දෙක දෙපැත්ත තමා ආන පාන. මේක තේරුම් ගත්තට පස්සේ මේ සියලු සූත්‍ර ධර්ම අද ඉඳන් මේ සාකච්ඡා කරන හැම තැනකම මේ ධර්මතාවය මේ නියාමය න්‍යාතිය මේ න්‍යාය ධර්මය ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. තමන් ඔය දොරවල් හයකින්ම ඇහැ කියන්නේ රූප උරාබන දොර, කන කියන්නේ ශබ්ද උරාබන දොර, නාසය කියන්නේ ගන්ධ සුවඳ උරාබන දොර. මේ දොරවල් හයක් ඉන්ද්‍රියේසු ගුත්ත ද්වාරෝ. එනිසා දොරවල් හයෙන් තමා මේ පැවැත්මට උපකාර වන සියලු දේ අර ආගන්තුකයෙහි උපකිලිට්ටේන උපකිලිට්ටන් හැටියට ඇතුළට ගන්න. එනිසා ඔය දොරල් හයමයි අපිට ඔය වැරදිදේ අයින් කල්ලා ඒ වෙනුවට අනතිවත්ත නට්ටේන විදිහට යහපත්දේ නිවෙනදේ මිදෙනදේ විමුක්තියට උපකාරක ධර්ම මෙත්තා කරුණා මුදිතා උපේක්කා අලෝබාද්දේ සමෝහ වීතරාගී වීත දේශී වීතමෝ හිදේවල් ඇතුළට ගන්න පුළුවන් වෙන්නේ ඔය දොරවල් හයෙන්මයි. එනිසා මේ දොරවල් හය වෙන කාටවක්ක පාලනය කරලා දෙන්න බෑ. තමන්ගේ තනි පාලනේ තියෙන්නේ. කොච්චරම කොහොම වුණත් තමන්ගේ සාම්පුරුෂයට භාර්යාවට හෝ අම්මට තාත්තට හෝ දරුවන්ට හෝ විශ්වකර්මයකට දෙවියෙකුට ඔය තමන්ගේ ඇහැ කන නාසය දිව කය පාලනය කරලා දෙන්න බෑ. සංවර කරලා දෙන්න බෑ. හික්මවා දෙන්න බෑ. තමන්ටයි ඒක කරගන්න පුළුවන්. නමුත් තමන් අර හිතට වහල් වුණාම හැඟීමට වහල් වුණාම මේ සංවරත්වය පවතින්නේ අසංවර වෙනවා. ඒ අර ආස්වාදනය නිසා. අර ආස්වාදනය කරලා පිනවා පිනවා මේක දිගේ සංචේතනා පවත්වලා මේකෙන් යම් ආස්වාදයක් ලබන්නට සියලු පෘථග්ජන පුද්ගලයෝ අසුතවත් කටයුතු කරනවා. කැමති ආසයි ඒක ඉච්ඡ චන්ද්‍රාගය කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා මේ තමන්ගේ හිතේමයි ඔය කැමැත්ත උපදින්න. වෙන කොහෙවත් ලෝකෙ තියෙන දෙයක් නෙමේ මේ තමන්ට දුක උරුම කරලා දෙන්න. මේ සියලු දුක් දෙන්නේ දුකට මුල් වූ හේතු නිදාන වූ ප්‍රත්‍ය වූ සියලු දේ කරන්නේ තමන් නොදැනමයි. මේක ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස තථාවාදී යථාකාරී ලෙස යථාභූත ඥාන දර්ශනයෙන් මේක හේතුඵල නොදැනීම නිසායි. එනිසා සෑම කෙනෙක්ම හේතුඵල දෙකම දෙපැත්තම ද්වතාවයම දකිනවා නම් ඒ පුද්ගලයාට මේ නිවන් මඟ බොහොම ඉක්මනට විවෘත කරගන්න පුළුවන්. හේතු කරන්නේ තමන්, ඵල උරුම වෙන්නේ තමන්ට. හේතුව යහපත් නම් ඵලය යහපත්සේ තමන්ට උරුම වෙනවා. හේතුව අයහපත් නම් අපල උපද්‍රව කර්මය කිය කියා වැඩ කරනවා, දුක් විඳින්න වෙනවා, අතරමං වෙනවා, අපාය යන්න වෙනවා. තව නොඑක් දේ සිදුවෙන්නේ හේතුව අයහපත් වීම නිසායි. මේ හේතුව තමන්ම කරගත්ත දෙයක්. නොදැනීම නිසා අර ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න තාවකාලිකව ඒ ඇහැ කන නාසය දිවකය මන පිනවා යම් රමණයක යෙදී රමණය කරන්නට ආස්වාදනය කරන්නට කටයුතු කිරීම නිසා දන්නේම නැතුව උගුලකට අහු වෙනවා, බැම්මකට අහු වෙනවා, බන්ධනයකට අහු වෙනවා, සන්ධි වෙනවා, බද්ධ වෙනවා, අර සමුදය බිහි වෙනවා. තමන් දන්නේම නැතුව හිරේකට අහු වෙනවා. අර ආස්වාදනය දිගින් දිගටම පිනවා පිනවා පවත්වන්න යාම නිසා. ඉති මේක තේරුම් ගත යුතුයි. කිසිම ආස්වාදයක් තුළ ආදීනවයකින් මේරෙන්න බෑ. එනිසා ආස්වාදය එක පැත්තක් නම් හෙවනැල්ලවාගේ ආදීනවය ඉටි පස්සෙන් එනවා. ආස්වාදයක් මලබුවොත් එකර චන්දරාගේ විනයෙහි පිහිටා චන්දරාග ප්‍රහාණය කළොත් මේ අර මහා පුන්නම සූත්‍රයේ බුදුහාමුදුරුව මේක ඉතාම පැහැදිලිව අර වේමත්තතාවෙන් මිදී නිදහස් වුණොත් අර ආස්වාදනය මිදී නිදහස් වීම නිසා ආදීනවයෙන් සහමුලින්ම මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේක හේතුඵල ධර්මයක්. හේතුව යහපත් නම් ඵලය යහපත්, හේතුව අයහපත් නම් ඵලය අයහපත්. මේක තමා විසින්ම තමා තුළින්ම මේ යහපත් හේතුවත් අයහපත් හේතුවත් තේරුම් ගන්න ඕන. යහපත් දේ කරන්න ඕන, අයහපත් දේ නොකරන්න ඕන. එකයි කරණීය අකරණීය, එකයි සේවිතබ්බා අසේවිතබ්බා. එනිසා යහපත් දේ කරනකොට තීනි සුචරිතයේ යෙදෙනකොට කුසලං වඩ්ඩති, කුසලය කුණුසලා හැරලා පිරිසිදු වීම වඩා වර්ධනය වෙනවා. ඒ වගේම අයහපත් දේ කරනකොට අකුසලං වඩ්ඩති, අකුසලය අර කුණු අත් නොහැර අල්ලා ගැනීම අකුසලය කිව්වේ. කුණු කෙලෙස් කිලුටු දේ අත් නොහැර අල්ලාගෙන පරිහරණයට ගැනීම, පාවිච්චියට ගැනීම, උපාදානය කර ගැනීම තමයි අකුසලය. කුසලය කිව්වේ ඒ කුණු කෙලෙස් කිලුටු දේ අත්හැරලා නිදහස් වීම. මේ දෙපැත්ත වචන දෙක හොඳට තේරුම් ගන්න ඕන. දැන් පිරිසිදු අපිරිසිදු, ඒ වගේම කුසල අකුසල. දැන් පිරිසිදු කියන්නේ ඒක දැන් තමන්ගේ අතේ කුණු නැහැ. අපිරිසිදු කියන්නේ අර කුණු තියෙන අතෙන්ම යමක් කරනවා නම් අපිරිසිදු. ඒ වගේ තමයි කුණු සලා හැරීම තමයි මේ කෙලෙස් මුල් උදුරා දාලා කුණු කෙලෙස් ගති තමන්ගේ හිතෙන් අයින් කිරීම. අකුසලයේ කිව්වේ මේ කුණු කිලුටු කෙලෙස් ගති අල්ලගෙන අත් නොහැර ඒ කෙලෙස් ගති සහිත වූ සිතෙන් අකුසල් සිතෙන් කටයුතු කිරීම. එතෙන්දී මේ අකුසල් සිත නිසා තමන්ට අර කම්මාවරණ, ක්ලේශ ආවරණ, විපාකාර ආවරණ තුනම ඇති වෙලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡතා කියන නිවන වහන කරුණු පහක් තමන් තුළ ආයතනික රටාවක් හැටියට සකස් වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ භාවනාවට අදාළව භාවනා වැඩසටහනට දැනගත යුතු බොහෝ දේ මූලිකව කලින්ම දැනගත යුතුයි. ඒ සඳහා තමයි මේකේ වැඩි කාලයක් මුල් දවස් 3-4ම දැනගත යුතු, තේරුම් ගත යුතු, අහලා අර සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලැබෙන්නට අවශ්‍ය කරුණු කාරණා පිළිබඳව තමයි මේක අහන්නට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටකයට අදාළව සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් මේ මුල් දවස්වල සියලුම දේවල්, සියලුම කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා, කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. භාවනාවක් කරන්නේ මොකටද, භාවනාව කරන්නේ කොහොමද, භාවනාවක් කිරීමෙන් සාක්ෂාත් කරගත යුත්තේ මොනවද, ඒකේ කරන්නට නිවැරදි මාර්ගය මොකද්ද, ඒ අනුව මඟපල් ලබන්නට පුළුවන් කොහොමද කියන එක. ඉතින් ඒක නිසා අද හවසේ ඉඳන් දිගටම මේ පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හැම කෙනෙකුටම මේ පාර විවෘත කරලා දෙන්න. අපේ කාර්ය, බුදු කෙනෙකුගේ කාර්යයත් පාර මාර්ගය විවෘත කරලා දෙන එකයි. පාර යනවා හෝ නොයනවා හෝ කියන එක තම තමන්ගේ වැඩක්. පාර විවෘත කරලා දෙන එකයි යුතුකම වගේ. ඉතින් ඒක නිසා පාර පෙන්වුවාට පස්සේ තවදුරටත් මම්මුලා අතරමං වෙලා යන මිනිස්සු ඉන්නවා. ඒක අපිට නවත්තන්න බෑ. එහෙම අය හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා අර ආස්වාදය තවදුරටත් විඳින්න ගිහිල්ලා කම්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ ලබාගෙන නිවන ආවරණය කර. ඉතින් ඒකට අපිට කිසිම දෙයක් කරන්න කාටවත් පුළුවන් කම නැහැ. තම තමන් දැනගත්තට පස්සෙත් තමන්ගේ වැඩේ කරගත්තේ නැත්නම් ඒක තමන්ගේම කර්මයක් මිසක් වෙන කාගේවත් කර්මයක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ කරුණ ටික හොඳට තේරුම් අරගෙන ඊළඟට තවත් කරුණ හතරක් පිළිබඳව මේ භාවනා වැඩසටහනට මේ භාවනාව කියන ක්‍රියාව බව උදුරා දමන ක්‍රියාවට උපකාරක කරුණු හතරක් තවත් පැය විනාඩි 15කින් 20කින් විතර දේශනා කරන්න ඕන. මේ කරුණු හතර සංසාර ණයගන දෙනු වලින් මිදී නිදහස් වෙන්නට උපකාරවන්නා වූ කරුණු හතරක් කියලා මේ වගේ පොතක් මං හිතන්නේ හැම කෙනෙකුටම ලැබිලා ඇති. දැන් අපි මුල්ම භාවනා වැඩසටහන්වලදී මේම පොතක් හදලා ගහලා තිබුණේ නැහැ. මේ වගේ කරුණු හතර විග්‍රහ කළා විතරයි. ඒ කරුණු හතර විග්‍රහ කරලා මේ භාවනාවට සහභාගී වූ අර මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෝනා කෙනෙක් මේ වගේ ඒ කරුණු හතර හොඳට අහලා ඒවා පොතක සටහන් කළා. ඊට පස්සේ මටත් පෙන්නලා ඒක මුද්‍රණය කළා. සියලු දෙනාගේ යහපත් සඳහා සියලු දෙනාගේ දැනගැනීම සඳහා මුද්‍රණය කළා, බෙදලා දීලා තියෙනවා. ඉතින් ඒකයි මේ පොතේ ඉතිහාසය. ඒකත් කියන්න එපා, එමිසක් අපි මම මුද්‍රණය කළේ නෑ. ඒ භාවනාවට සහභාගී වූ ඒ මෘතු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යතුම් විසින් මේ වගේ පොතක් සකස් කළා. මේ කරුණ අතර බොහොම පිළිවෙලට ඉදිරිපත් කරලා තියෙනවා. මේ කරුණ අතර සෑම කෙනෙක්ම නිවැරදිව අද ඉනම්ම භාවිතයට ගත යුතුයි. එනිසා මේ භාවනාවේ කොටසක් මේ භාවිතයට ගැනීම. එනිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන තමන් ඉපදුනේ ණය ගණ දෙනුවක් වැය කරන්න, ණය ගෙවන්න. ණය ගෙවන්නයි සියලු දෙනා ඉපදිලා තියෙන්නේ. ඒ ඉපදීමට පෙර මේ අනවරත සංසාරේ තමන් බොහෝ දෙනෙකුට විවිධ ආකාරයෙන් ණය වෙලා තියෙනවා. ඔය තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කළා ණය වෙලා තියෙනවා. ප්‍රිය දෙයට ඇලිලා පංචස්කන්ධයේ උපාදානය කරගෙන අර ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මහා භූත හතරට ණය වෙලා තියෙනවා. මේ වගේ තමන් නොයෙකුත් ආකාරයට ප්‍රිය දෙයට ඇලීමෙන් සහ අප්‍රිය දෙයට ගැටීමෙන් ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීමෙන් ණය වෙලා තියෙනවා. මේ සියලුම දෙනා මේ ණය ගණ දෙනුවෙන් අවසාන වනතුරු විනය්‍ය ලෝකේ කියන තත්ත්වය තමා බුදුහාමුදුරුවෝ මේ ණය විනය විග්‍රහ කළා. විනය කියන්නේ ණයෙන් සහමුලින්ම වෙන්වීම. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපි අද මේ ගෙවමින් ඉන්න ජීවිතයේ කාලය තුළ මේ කරන්නේ මීට පෙර අපේ අතින් සිදු ණය ගණ දෙනු වලින් මිදී නිදහස් වන්නට කටයුතු කිරීම. මේ වැය කරනවා. හැබැයි මේ එක ණයකින් මිදී නිදහස් වෙන්න කටයුතු කරනකොට තව ණය 3-4ක් සියලු පෘථග්ජන පුද්ගලයන් විසින් අලුතෙන් ණය ගණ දෙනුවකට බැඳිනවා. මෙන්න මේක තමයි ධර්මතාවය. මේක තේරුම් ගන්න ඕන. එක ණයකින් එක ණයකගේ වෙලා මිදී නිදහස් වෙන්නට කටයුතු කරනකොට තව ණය 4-5ක් අලුතෙන් ඇති කර ගන්නා තත්වයක් අර අසුතවත් පෘථග්ජන පුද්ගලයන් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන කොහොමද මේ සංසාර ණය ගණ දෙනුවෙන් මිදී නිදහස් වෙන්නේ කියලා. කීනම් පුරාණන් නවන්නත් සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ භාස්මී කියලා රතන සූත්‍රයේ කිව්වෙත් මේකම තමයි. ඉතින් ඒක නිසා අපි පළමු කොටම මේ අතීත සංසාරයේ ණය ගණ දෙළු වලින් අපිට තේරුම් ගන්න පුළුවන් බොහෝ කොටස් තියෙනවා. ඒවෙන් මිදී නිදහස් වෙන්න මේවා බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර ධර්මවල තිරෝකුඩ සූත්‍රය ඇතුළු මේ පිළිබඳව විවිධ අවස්ථාවල දේශනා කරපු බොහෝ සූත්‍ර ධර්මවල මේ ණය ගණ දෙනුවෙන් මිදී නිදහස් වන්නට අවශ්‍ය කරුණු පෙන්ලා දීලා තියෙනවා, කියලා දීලා තියෙනවා. ඒ වගේ තෝරාගත්ත මේ කරුණු හතර තමා විග්‍රහ කරන්න බලාපොරොත්තු. මේක පළවෙනි එක මේ කරුණු අතර තුල පළවෙනි එක තමා තේරුම් ගත යුතු කමා කර ගැනීම. එක පළවෙනි එක මිසක් දෙවෙනි එක නෙමෙයි. කමා කර ගැනීම. දැන් තමන් මේ සංසාර ගමනේ මේ ජීවිත කාලය තුලදී පමණක් නොවේ අතීත ඉපදුණු එක්ක මිනිහෙක් වෙලා එක්ක වෙනත් තත්ත්වයක යන ගතියක් ඇතුව වෙන විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයෙක් හැටියට උපත ලැබූ අනන්ත අප්‍රමාණ ආත්මවල විශේෂයෙන්ම මිනිසුන් වෙලා ඉපදුණු අවස්ථාවලදී තමන් දැන හෝ නොදැන හෝ මේ උතුම් බුද්ධ ධර්මයට ආර්ය ශ්‍රාවකයන්ට ආර්ය මාර්ගයේ යන අයට තමා අතින් යම් වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවැඩක් අසාධාරණයක් වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ සිටිවිල්ලෙන් හෝ සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙන සිදුවෙලා තියෙනවා. එනිසා තමන් අර අසුතවත් පෘථග්ජන පුද්ගලයන් හැටියට ධර්මය ධර්මය හැටියට තේරෙන්නේ ආර මාර්ගය යන පුද්ගලයාව තේරුම් ගන්න බෑ. අරියාණන් අදස්සාවී අරිය ධම්මේ අකෝවිදේ අරි ධම්මේ අවිනීතෝ කිවේ මේකයි. ඉතින් ඒක නිසා බොහෝ කෙනෙකුට සෝතාපන්න ඵලයට පත් වූ අය හොයාගන්න තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. සෝතාපට්ටි ඵලයට පත් වූ අය ආර්ය මාර්ගය යන ආර්ය ශ්‍රාවකයන් වහන්සේ. ඒ අය තමන්ගේ ගෙවල්වල ඉන්න පුළුවන්, තමන්ගේ සමාජයේ ඉන්න පුළුවන්, කාර්යාලයේ ඉන්න පුළුවන්, තව නොයෙක් තැන්වල ඉන්නත් පුළුවන්, මෙතන ඉන්නත් පුළුවන්. ඉතින් ඒ සියලු දෙනාට අපි අතින් වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ සිටුවිල්ලෙන් හෝ වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවැඩක් අසාධාරණයක් වුණොත් ඒක ආර්යෝපවාදයක්. ඉතින් ඒක නිසා මේ ආර්යෝපවාදයක් තියෙනවා නම් අර අනන්තරිය පාප කර්මයට පසු එන නිවන වහන බලවත්ම කර්මය තමයි ගරුක කර්මයක් අර ආර්යෝපවාද. ඉතින් ඒක නිසා පළමු කොටම මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නත්වයට විශේෂයෙන්ම පළවෙනි එක තමයි ධම්ම මේ හේතුඵල ධර්මයේ මේ බුදුහාමුදුරුවෝ සියලුම බුදුන් වහන්සේලා දේශනා කරපු ධර්මයට තමන්ගේ වචනයෙන් ක්‍රියාවෙන් කතාවෙන් සිටවිල්ලෙන් යම් වරදක් පාපයක් අවුඩක් අසාධාරණයක් විකෘති කිරීමක් විනාශ කිරීමක් කරලා තියෙනවා නම් ඒකට අද කමා කරගන්න ඕන. ඒ වගේම ආර්යයන් වහන්සේලාට අතීතයේ බුදුවරුන්ට පසේ බුදුවරුන්ට අරහත් බුද්ධ ත්වයට පත් වූ සියලුම දෙනාට තමන් වචනයෙන් ක්‍රියාවෙන් සිටවිල්ලෙන් යම් වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් සිටුවිල්ලෙන් හෝ සිද්ධ වෙලා තියෙනවා නම් තමන් අතින් ඒක කමා කරගෙනම ඉවත් කරගන්න ඕන. ඒ වගේම ආර්ය මාර්ගයේ යන අය සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් මාර්ගයේ ඉන්න අයට තමා අතින් වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් වෙලා තියෙනවා නම් ඒක ආර්යෝපවාදයක්. එනිසා ඒ ආර්යෝපවාදයෙන් මිදී නිදහස් වෙන්නේ නැතුව තමන්ගේ නිවන් මඟ විවෘත කරගන්නට පුළුවන්කමක් නැහැ. එනිසා පළමු කාරණය තමයි ඒ කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කම්මේ ධම් බන්තේ අච්ඡං කම්මේ ධම්ම අච්ඡං කම්මේ සංඝ මේ ත්‍රිවිධ රත්නෙන් අපි කමා කරගන්න ඕන. එනිසා මේක පුද්ගලයෙක්ගෙන් සමා කර ගැනීමක් නෙමේ, ඊට වඩා හුඟක් ගැඹුරුයි මේ ආර්යෝපාදයෙන් මිදී නිදහසේ. ඒ වගේම තමන්ට කමා කරගත යුතු තවත් කොටසක් තියෙනවා ඉන්නවා. තමන්ගේ මව්දේ මව්පියන් උදව් උපකාර කළ වැඩිහිටියන් ගුරුවරුන් ඒ වගේ බොහෝ වැඩිමල් පිරිස වය උද්ද පිරිසට සීයලා ආච්චිලට අම්මලට තාත්තලට වැඩිමල් සහෝදරයන්ට විශේෂයෙන්ම ගුරුවරුන්ට ශ්‍රමණ බමුණන්ට මේ ආදී කොට ඇත්තා වූ යම් කිසි කෙනෙකුට ඒ මගඵල ලැබුවත් නොලැබුවත් එයටත් තමන් අතින් වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් වෙලා තියෙනවා නම් වෙන්න ඇති බොහෝ දුරට වචනයෙන් හෝ සිතුවිල්ලෙන් හෝ ඒ සියලු දෙනාටත් සියලු වැරදිකාරයන්ටත් අපි කමා කරගන්න ඕන. ඒ කමා කර ගැනීම මේ නිවන් මඟ විවෘත කර ගැනීමට ඉතාමත්ම උපකාරක ධර්මයක් වන බව සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. අර කායන වාචා චිත්තේන පමාදේන මයාගතං ගාථාව කිව්වත් කමක් නෑ, නොකිව්වත් කමක් නෑ. තමන් මේ සංසාරේ කවදා හෝ පටන් ගත්ත දැන ඉඳන් එදා ඉඳන් අද දක්වා සිතෙන් වචනයෙන් ක්‍රියාවෙන් දැන හෝ නොදැන හෝ එවන් වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් යමෙකුට තමාතින් සිදුවෙලා තියෙනවා නම් ඒ සියලු දේට මට කමාකරත්වා 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 කමාව ලැබේවා කමාව ලැබේවා කමාව ලැබේවා කියලා තුන්තරයක් කමාකර ගන්න ඕන. මේ කමා කියන එක මාගදී භාෂාවේ වචනේ, සිංහල භාෂාවේ වචනේ සමා කියන එක. ඒ නිසා සමා කර ගැනීම මාගදී භාෂාවේ වචනේ කමා කියන වචනෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේක මේ එකක් එක වචනයක් සිංහල සමා කියන එක කමා කියන එක මාගදී භාෂාවේ වචනේ. ඒක තේරුම් ගත යුතුයි. ඒ නිසා අච්චයන් කම මේ බන්තේ, කම මේ බන්තේ කියන්නේ කමා කර ගැනීම. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමා අපි මේ අතීත අනන්ත අප්‍රමාණ සංසාර අපිට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන අපිට අල්ලන්නේ නැති අපිට ගැලපෙන්නේ නැති බොහෝ දේවල් වලට පුද්ගලයන්ට ඇහෙන් දකින දේවල් වලට ධර්මතාවයන්ට අවස්ථාවන්ට එවගම කණින් අහන බොහෝ දේවල් වලට නාසයට දියට කයට මනට එන බොහෝ දේවල් වලට අපේ හිතේ දෙවෙනි වේශයක් ද්වේෂයක් වෛරයක් රූපය කෝධයක් ඊර්ෂ්‍යාවක් තරහක් වෛරයක් එන්න ඉඩ තියෙනවා, එන්න ඇති. මොකද අපි ඒ පෘථග්ජනව ඉන්න කාලේ අපි මැන්නේ අපේ කැමැත්තට අනුව. ප්‍රිය දේට ඇලුනා, අප්‍රිය දේට ගැටුණා. ඒ අප්‍රිය දේට ගැටීම නිසා නොයෙක් ආකාරයට විෂ කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කළා. ඒ නිසා තමන් විසින් මේ විශ්වය ඒ විෂකිරණ ශක්තිය ඔය තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කියන මෙතන බොහෝ වචන තියෙනවා. පටිගය, රෝධය, විරෝධය, තරහ, වෛරය, ද්වේෂය, ව්‍යාපාදය මේ සියලු වචන වලින් කියන්නේ දෙවෙනි වේශයක් ද්වේෂයක්. ඒ දෙවෙනි වේශයෙන් කටයුතු කරනකොට සමාජයට ශාප කරනවා, වෛර කරනවා, පලි ගන්නවා, වස්කවි කියනවා, මරලා තෝන් දෙනවා, තව නොයෙකුත් ආකාරය වචනින් හෝ ක්‍රියාවෙන් හෝ සිතුවිල්ලෙන් ද්වේෂයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම තමන් දැන හෝ නොදැන හෝ මේ විශ්වය මේ ස්වභාව ධර්මය කිලුටු කළා. ඒ කිලුටු කරපු හැම අවස්ථාවකම තමන්ගේ නිවන වැහුණා. ඒ නිසා අපි දැන් ඒ කිලුටු කරපු විශ්වය තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අධ්‍යාත්මිකවත් කිලුටු වුණා. ඒ වගේම බාහිර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරත් කිලුටු කරා. දැන ඕනොද? ඒ නිසා අපි ඒ කිලුටු කර දේ දැන් පිරිසිදු කරන්න අවංක වූ පිරිසිදු සිතින් සමමෙත ආර්ය මෛත්‍රිය පරම මෛත්‍රිය පතුරවලා මේකෙන් විදී නිදහස් වෙනවා. ඒ නිසා මේ පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය පතුරවා කටයුතු කිරීම දෙවෙනි කාරණයයි. මේ ආර්ය මෛත්‍රිය පරම මෛත්‍රිය කියන්නේ එක පුද්ගලයෙකුට විශේෂයෙන් සීමාවක් ඇතුව වෙන් කළා මම කියලා, මගේ කියලා, මගේ මිතුරෝද සතුරෝද ගමේ අයද පිටගම්වල අයද මගේ රටේද එහෙම වෙන් කළා කියන එක විෂම දෙයක්. ඒ නිසා සමමෙත එතන නැහැ. ඒක නිසා මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා, සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා, අනාගාමී ඵලයෙන් දුකින් මිදෙත්වා, අරහන්ත ඵලයෙන් සසර දුකින් මිදී නිදහස් වෙත්වා කියන මේ ආකාරයට කිසි පුද්ගලයෙකුට සීමාවක් නැතුව අනන්ත අප්‍රමාණ විදියට සියලු ලෝක සත්වයාට මේ සමමෙත ආර්ය මෛත්‍රිය පරම මෛත්‍රිය පැතිරවීමෙන් අර තමන් විසින් මේ විශ්වයට නිකුත් කළ සියලු කලුකිරණ ශක්තියන්ගෙන් මිදී නිදහස් වෙලා ඒ තමන් සුදුකිරණ ශක්තියක් පතුරවලා පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තියක් හැටියට පතුරවන්නට තමන්ට හැකියාව ශක්තිය ලැබෙන. ඉතිං ඒක නිසා මේක අර මම නිදුක්වෙන්මා නිරෝගිවෙන්මා සුවපත්වෙන්මා මගේ මිතුරෝද මගේ හතුරෝද මගේ ගමේ අයද මේවා මේ පස්සේ හදාගත්ත අර විසම තත්ත්වයක්. එතන සම මෙතක්කෝ පරමෛත්‍යයක් හෝ අර මෛත්‍රයක් හෝ නෑ. එක තියෙන්නේ වෙනස් දෙයක්. එක ලෞකිකයි, එක භෞතික. ඉතින් එතන මේ බුද්ධ දේශනාවේ දේශනා කරපු පරම මෛත්‍රී ආර මෛත්‍රියට අදාළ වචන නෙමෙයි ඔය මම මගේ මගේ සතුරෝ කියපු ගමන්ම එතන තියෙනවා විසම තත්ත්වයක්. මගේ මිතුරෝ කියපු ගමන්ම එතනත් තියෙනවා ඇලීමක්. එනිසා මේවා කල්පනා කරලා හරියට මේ පරම මෛත්‍රිය ආර මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය සමමෙත පතුරවන්නට ඕන. ඒක වැදගත්ම දෙවන කාරණ. තුන්වෙනි කාරණේ ඊටත් වඩා වැදගත්. මේ තුන්වෙනි කාරණය තමන් අද මනුස්සයෙක් වෙලා අද මේ ධර්මමාර්ගේ යනවා. මේ සංසාර ගමනේ තමන්ට උදව් කළ උපකාර කළ අනන්ත අප්‍රමාණ ආත්මවල අනවරත සංසාරේ තමන්ගේ මව වූ පියා වූ සාම්පුරුෂය වූ භාර්යාව වූ දරුවන් මුණුබුරන් වූ සියලාච්චිල වූ ගුරුවරුන් වූ සහෝදරයන් වූ ඥාතිමිත්‍රයන් හිටවතුන් වූ බොහෝ දෙනෙක් අද අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා පරදත් උපජීවීන් හැටියට අනුන් දෙන පිනෙන් යැපෙන තත්ත්වයෙන් ජීවත් වෙනවා. ඒ අනුන් දෙන පිනෙන් යැපෙන තමන්ගේ ඥාතීන් මිට පෙර හෝ මිට පෙර කවදා හෝ සංසාරේ තමන්ට මව වූ පියා වූ සියලු දෙනා අද බලාගෙන ඉන්නවා. අනේ මගේ පුතා අද පින්කමක් කරනවා, මගේ දුව අද පින්කමක් කරනවා, මේ පින්කමක් කරලා මට පින් දීලා පින් පවරලා ඥාති ධර්මයේ ඉටු කරලා මාව මුදවා නිදහස් කරයි කියන ඒකායන බලාපොරොත්තුවෙන් මේක තිරෝගුඩ්ඩ සූත්‍රයේ ඉතාම පැහැදිලිව බුදුහාමුදුරුව කියලා තියෙනවා. ඒ පරදත් උපජීවීන් ඒ භූත පේතාදී වූ කොටස් දෙවි දේවතාවුන් කොටස් කුඹුරු අපුරන්නේ නැහැ, හරක් බලන්නේ නැහැ, ඒගොල්ලන්ට වෙන රස්සාවක් මොකක්වත් නැහැ. ඒගොල්ලන්ගේ එකම ක්‍රියාකාරකම මිනිසුන් වෙලා ඉන්න ඒ පෙර සංසාරේ තමන්ගේ දුව වූ පුතා වූ ඥාතීන් වූ අය පසුපස ඉවෙන්මෙන් ගිහිල්ලා ඒ අය පින්කමක් කරන තැනකට ගිහිල්ලා ඒ පින් ලබා ගන්නට ඇප කැප වෙලා කටයුතු කරන පේ වෙලා ඉන්නවා. ඒකයි පේත්ති විශේෂ කිව්වේ. ඉතින් ඒක නිසා හරියට මේ සියලු ඥාතීන් මේ මෙතන ඉන්න මේ 250ක් පමණ වූ පිරිස හැම කෙනෙකුගේම අඩු ගානේ 1000ක් 2000ක් ඉන්නවා. මේ වගේ තමන්ගේ මීට පෙර ඥාතීන් වූ අය ඇවිල්ලා පින් ගන්න. ඒ සියලු දෙනාට කැපකොට ඒ අයව මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවක් ඇතුව මේ තුන් සිට පහ දාගෙන එයාට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට ඕන. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනා තමන්ගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙනවා. අසරණ තත්ත්වයේ ඉන්නේ හරියට ඉන්නේ අර ගොටු අල්ලගෙන ඉන්න හිඟන්න පිරිසක් වගේ දස දහස් ගණනක් දැන් මෙතන මේ වෙලාවෙත් ඉන්නවා. ඒ සියලු දෙනා ඔබ සැමගේ ඥාතීන්. මීට පෙර ඔබේ අම්මා වූ තාත්තා වූ සීයව් වූ ආච්චි වූ ගුරුවරයෙන් වූ සාම්පුරුෂයන් භාර්යාවන් වූ තරු මුණුබුරන් වූ ඥාතීන්. ඒ සියලු දෙනාට තම තමන් තුන් සිත පහදාගෙන රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව ඒ අයව මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවෙන් කැපකොට පින් පැවරිය යුතුයි, පින් දිය යුතුයි, පින් අනුමෝදන් කළ යුතුයි. ඒ අනුව ඒ අයට පුළුවන් වෙනවා ඒ පින් ලබාගෙන මිදී නිදහස් වෙන තමන් ණය ගන්න දිනුවෙන් මිදෙනවා. ඒ අයව අර අනන්ත අසරණ තත්වයෙන් මුදවා නිදහස් කරන්නට ඒ පින උපකාර වෙනවා. කරුණු දෙකක් සිද්ධ වෙනවා. තමන් ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙනවාට සංසාර සම්බන්ධයෙන් ඒ අයව අර අන්තාසරණ තත්වයෙන් මුදවා නිදහස් කරන්නට පුළුවන්. ඉතිං ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සියලුම පෙත්ති විෂේ ඒ භූත පේත දෙවිදේවතා කොටස් වලට මේ සියල්ල ඉවෙන්මෙන් බොහොම හොඳට තේරෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේක දැන් නිවැරදිව දැනගත්තට පස්සේ අද ඉඳන් හැකි හැම දවසකම විශේෂයෙන්ම මේ භාවනාවට අදාළව ඌ මුල් දින කීපය තුළ දවස් හතක් අටක් ඇඳුරු මේක කාලාන්තරයක්ම කරන්න පුළුවන් නම් ඒත් තමන්ගේ ඥාතීන් තවත් ඉන්නවා මුදවා නිදහස් කරන්න ඒ සියලු දෙනා මුදවා නිදහස් කරලා ඉවර කරන්න බැරි තරමට ඉන්නවා. ඉතින් ඒක නිසා හැම කෙනෙකුටම බොහොම පිරිසිදු චේතනාවක් ඇතුව රාගයෙන්තරව ද්වේෂයෙන්තරව මෝහයෙන්තරව එයාට පින්දීලා ඒ අයව මුදවා නිදහස් කිරීමේ ඒකායන පිරිසිදු චේතනාවෙන් පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ මිසක් එයාට පින් දෙන්න ඕන අනේ මගේ අම්මම වෙලා ආයි ඉපදෙන්න ඕන කියලා එහෙමනම් පින් දෙන්න එපා. ඒක රාගයක් සහ මෝහයක්. ඒ නිසා ඒක අලුතෙන් සම්බන්ධතාවයක් බැඳීමක් ඇති කරගන්නත් මිනිස්සු නොදැන පින් දෙනවා. ඒක අඥානකමක්. ඉතින් ඒක නිසා මේ පැවැත්ම තුළ තම තමන්ගේ අම්මම වූ තාත්තන වූ කිසි කෙනෙක් නැහැ. නමුත් ඉදිරියට වුණත් ඔය ටිකමයි වෙන්නේ. ඒ නිසා එයාට නැවත යලි යලිත් බැඳෙන්න කටයුතු කරන්න හොඳ නැහැ. මුදවා නිදහස් කරන්නයි ඕන. ඒ නිසා ඒ ආකාරයට පිරිසිදු චේතනාවකින් පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට අදිෂ්ඨාන කරගන්න මේක අමතක කරන්න එපා. අද හවස නින්දට යන්නට පෙර විනාඩියක් දෙකක් අරගෙන ඒ කමා කරගෙන මෛත්‍රී කරලා පින් දීලා ඒ අයටත් යහපතක් කරන්න කටයුතු කරන්න. හැබැයි මේක බැරි වෙලාවත් යම් යම් අයට අමතක වුණොත් හෙට උදේ වෙනකොට බොහෝ දුරට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. මීට ඉස්සෙල්ලා සියලු භාවනා වැඩසටහන් වලදී මේ වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් ඒක නිසා මේක හොඳට මේ හිතේ තියාගෙන ඒ සියලු දිනාටම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරව තමන්ට හැකි ආකාරයකට පිරිසිදු හිතෙන් පින් දීලා කැපකොට පින් දීලා පින් පවරලා ඒ අය මුදවා නිදහස් කරන්නට තමන් මේ ණයගණ දිනුවෙන් මිදී නිදහස් වෙන්නට කටයුතු කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන හැම දෙනෙක්. ඊළඟට හතරවෙනි කාරණේ තමන් අද මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබලා තියෙනවා. තමන්ට බුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් තියෙනවා. මෙතන නෑ කිසිම කෙනෙක් ඒ බුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය නැති. ඒ නිසා තමන් ගාව තියෙනවා ලොකු බලයක් ශක්තියක් හැකියාවක් ආත්ම ශක්තියක්. මේ ආත්ම ශක්තියෙන් මේ හැකියාවෙන් උපරිම මට්ටමින් තවත් කෙනෙකුට තවත් පුද්ගලයෙකුට දුක් විඳින ලෝකයාට මේ දහම් මඟ විවෘත කරන්නට උපකාර කළ හැකි කළ යුතු මාර්ග බොහෝ තියෙනවා තමන්ගේ අද තියෙන හැකියාවෙන් ශක්තියෙන්. ඒ නිසා තමන්ගේ එක්ක වචන පාවිච්චි කළා එක්ක ශරීරයෙන් අත පය පාවිච්චි කළා එහෙම නැත්නම් තමන්ගේ මුල මුදල් වත්කම් පාවිච්චි කරලා තව කෙනෙකුට මේ දහම් මඟ විවෘත කරන්න මේ අර බාධක ඉවත් කරන්නට කටයුතු කිරීම හතරවෙනි අවශ්‍යතාවය. ඉතින් ඒ නිසා මේ කරුණ අතර හොඳට තේරුම් ගත්තාම මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් වෙනවා. බොහෝ දුරට තමන්ගේ මේ නිවනට බාධක වූ කරුණු වලින් 50%ක්ම මේ කරුණ අතර සම්පූර්ණ වෙනකොට අර බාධා වලින් මිදී නිදහස් වෙන බව දවස ගානේම තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. තමන්ගේ හිත පිරිසිදු වෙනවා, නිදහස් වෙනවා, විමුක්තියට ළඟා වෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් වලින් ඉවත් වුණාම තමන්ට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ ආනපාන සති සමාධියේ පිහිටා ඒ එන එන අරමුණු ඒ මොහොතේම වැරදි අරමුණු අයින් කළා ඒ වෙනුවට නිවැරදි අරමුණු භාවිතා කරන්නට පුරුදු වීමයි. ඒ අනුව ඕනෑම කෙනෙකුට මේ නිවන් මඟ විවෘත කරගන්නට මේ කරුණු අතර ඉතාමත්ම වැදගත් ඉතාමත්ම උපකාරකයි. හැබැයි නිවැරදිව මේ පින්දීම කමා කර ගැනීම මෙත් වැඩීම පරමෛත්‍ය වැඩීම තේරුම් ගත යුතුයි. ඒවගේම තමන්ගේ හැකියාවන් ශක්තියන් තව කෙනෙකුටත් යහපතක් අර බාධා ඉවත් කරන හැටියට කටයුතු කරන්න ඕන. ධර්මමාර්ගය පෙන්නන්නට කටයුතු කරන්න ඕන. ඒ අනුව මේ සියලු දෙනාටම මේ කරුණුවලින් යහපතක් වෙනවා, තමන් නිදහස් වෙනවා, විමුක්තියට පත් වෙන බව තම තමන්ටම තේරුම් ගන්නට පුළුවන් වේ. හොඳයි, දැන් අවස්ථාව තියෙනවා. ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් 9ට විනාඩි 4ක් විතර තියෙනවා. 10:35 දක්වා 40 දක්වා ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. අපි මේ අවසරයි ස්වාමීන් වහන්සේ. අපි දැන් සඳහන් වුණා මේ පින් පැමිණීම කරනකොට අපේ ආත්මවල ඉපදියලා අපි මවුරු දෙමව්පිය වශයෙන් හිටපු ඒ වගේ ඥාති සම්බන්ධකම් තිබුණු අය
තව ලංකල කතා කරන්නකෝ.
සම්බන්ධකම් තිබුණු පෙර ආත්මවල අපේ ඥාතීන් ඒ වගේ මව්පිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනකොට ඒ අය සිහිපත් කරන්න ඕන කියලා. අපි දන්නවා සංසාරය ගැන කතා කරනකොට අපි උපදින්න පුළුවන් විවිධ භාෂා කතා කරපුවාය වශයෙන් විවිධ රටවල් වල ඒ වගේ විවිධ දේශවල විවිධ විශේෂයෙන් විවිධ භාෂාවන් කතා කරපුවාය වශයෙන් හින්න ඇති. නමුත් අපි අද පින් පමුණවනකොට කරන්නේ අපේ සිංහල භාෂාවෙන්. එහෙම නැත්නම් සිංහල කොහොමද ඒ වගේ අය එහෙම නැත්නම් පෙර ආත්ම හිටපු අය ප්‍රේතයන් එහෙම නැත්නම් භූතයන් වශයෙන් හරි පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි මේ කරන ප්‍රකාශයන් කොහොමද ඒ අයට සංනිවේදනය වෙන්නේ?
දැන් මේක දැන් අපි මේ මනසෙන් කරන දැනුම් දීමක්. මේක අනුමෝදනාව. මනසෙන් කරන දැන්වීම කිසි භාෂාවකට අදාළ නැහැ. ඕනම ජාතියකට භාෂාවකට එකයි. දැන් අපි දැන් මේක දැන් අපි පුරුදු වෙලා තියෙන භාෂාවේ වචනයක් පාවිච්චි කරන්න. නමුත් දැන් මාගධී භාෂාව කිසිම ජාතියකට රටකට අදාළ එකක් නෙමෙයි. ශබ්ද සංඥා. ඒ නිසා දැන් කායේන වාචා චිත්තේන පමාදේන මායා කතං කිව්වහම මේක සියලු භාෂාවලට පොදු ශබ්ද සංඥාවක්. ඒ වගේ දැන් අපි හිතෙන් මනසෙන් මේ වගේ පින් අනුමෝදන් කරනකොට මෛත්‍රී කරනකොට දැන් සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ පානා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අපි කිසි කෙනෙකුට අඩුවක් වෙනසක් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මේක දැන් තමන් කරන්නේ. අර භාෂාව තියෙන එක්කෙනාට ඒවෙන් වැඩක් නැහැ. තමන්ගේ හිතෙනුයි මේ පිරිසිදු චේතනාව පිරිසිදු මෛත්‍රිය පතුරවන්න. වෙන කොහෙන්වත් නෙමෙයිනේ. එතකොට තමන්ගේ හිතේ තියෙන චේතනාව තමන් දන්නවා. චේතනාවන් බිකවේ කම්මං වදාම. එනිසා මේ තමනුයි මේ කරන්නේ. මේ විශ්වයටම සත්‍යක්‍රියාවක් කරන්නේ, මෛත්‍රී කරන්නේ, පරමිත පතුරවන්නේ කවුද? තමන්. එතකොට පිරිසිදු වෙන්නේ කාගේ හිතද? තමන්ගේ හිත. අනුන්ගේ හිත පිරිසිදු කරන්න අපිට බෑ. අපිට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඒ පිරිසිදු සිතෙන් සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරන්න. ඒ වගේම අපි වස් කවියක් කරනවා කියන්නේ අර කාලිමෑණියන්ගේ කෝවිලට ගිහිලා පූජා වට්ටියක් කරලා දීලා සාප කරනවා කියන්නේ මොකද? ඒක කරන්නේ තමන් පිරිසිදු සිතකින්ද කිලුටු සිතකින්ද කෙලෙස් සිතකින්ද දෙපැත්තම තියෙනවා. එතකොට අර ඔය දේවාලයකට ගිහිල්ලා දෙයියන්ට යදලා යාඥා කරලා එක්කෝ ඉල්ලනවා හිඟන්නෙක් වගේ යාඥා කරනවා එක එකක්. ඒවගේම ඉල්ලනවා අර මිනිහට මේ දඩුව දෙන්න කියලා. වස් කවියක් කියලා අර මර ලතෝනි දීලා දෙස් දෙවල් තියලා පොල් ගහලා ඉල්ලනවා. ඒවා මොනවද? ඒවා වැරදි හිතකින් කිලුටු සිතකින් කළු සිතකින් කළු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරන. කාට දාපහු එන්නේ? ඌමරංගේ වගේ තමන්ට. තමන් මේ විශ්වයට මේ තමන්ගේ හිතින් වචනයෙන් හෝ ක්‍රියාවෙන් ශාපයක් කළොත් වස්කවියක් කිව්වොත් යම් දෙයක් කළොත් ඒක ශක්තියක් තියෙනවා. ඒක විසකිරණ ශක්තියක්. ඒක විශ්වයට මේ ගහකොළවලට ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත සියල්ලට බලපෑමක් තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇටියට ඔය ගහක් ගාවට ගිහිල්ලා දවස ගානෙම ඒ ගහට මේ කපන්න ඕන කොටන්න ඕන මේක ගහ මේ මරන්න ඕන අරව මේවා කී කියා හිටියොත් සුමානයක් දෙකක් මොකද වෙන්නේ? ගහ ඉබේම මැලවෙනවා. ඒ වගේම ඔය ගහ ගාවටම ගිහිල්ලා අපි යහපත් සිතක් ශාන්තියක් යහපත් වචන පැතිරුවොත් මොකද වෙන්නේ? ඔය ගහට යම් ප්‍රාණයක් අර කිරණ ශක්තිය නිසා ලැබෙනවා. මේක ස්වභාව ධර්මයේ සියලු තැන්වලට ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත සියල්ලට මේ බලපෑම යහපත්සේ ලැබෙනවා. ඉතින් ඒක කල්පනා කරන්න ඕනේ. මේක මිනිස්සුෙකුට විතරක් කරන්න පුළුවන් අනික් කාටත් වඩා ශක්තිවත් බලවත් දෙයක්. මේ කිරණ ශක්තිය, මේ මෛත්‍රී අර කමා කර ගැනීම, මේ පින්දීම පැවරීම, මුදවා නිදහස් කිරීම. ඒ නිසා මිනිහෙකුට කරන්න පුළුවන් දේවල් තියෙනවා අනික් සියලු දෙනාට වඩා කෝටි වාරයක් බලවත්. ඒ නිසා මිනිස්සු දැන් මේ කරන්නේ යුතුකම් ඉටු කිරීම නෙමෙයි. අර මේ ශාප කිරීම, වෛර කිරීම, පල් ගැහීම, පොල් ගැහීම, ඔය දේවල් වලට ගිහිල්ලා ඔය වගේ නොයෙකුත් දේවල් වැරදි දේවල් ඉල්ලීම, ඒවා නිසා තමන් දන්නේම නැතුව තමන්ගේ කළු කිරණ ශක්තියක් ගොඩ ගැහෙනවා. කාටද මේවා හේවනල් වගේ ආපහු වෙන්නේ? තමන්ට. වෙන කාටවත් යන්න ඉස්සෙල්ලා විෂයටත් යනවා. නමුත් ඒ විෂයට ගිය දේ සියලු විෂ කිරණ ගුණාකාරයෙන් වර්ධනය වෙලා ආපහු කවදා හරි ඒ ශක්තිය ඉවර වෙන තුරු තමන් පසුපස ඒක හේවනල් වගේ එනවා. හොඳ දෙයක්ද එහෙමයි. තමන් හොඳ දෙයක් කළොත් ඒක තමයි මේ හේතුඵල ධර්මයේ කිව්වේ. තමන් හොඳ යහපතක් කළොත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පැතිරුවොත් සත්‍ය ක්‍රියාවකින් විශ්වයට සුදු කිරණ පැතිරෙවුවොත් ඒක කාටද ආපහු වෙන්නේ? ගුණාකාරයෙන් වර්ධනය වෙලා තමන්ට නිවන් දකිනා ජාති දක්වා ඒ තමන්ගේ යහපත් ක්‍රියාව තමන්ට උපකාරයක් උදව්වක් වෙනවා. මේක මිනිස්සු හරියටම දැනගත්තා නම් මේ හේතුඵල ධර්මයේ තේරුම් ගත්තා. මේක දැනගන්නා තාක්කල් මේ හේතුඵල ධර්මය තේරුම් ගත්තේ නැහැ. හේතුව කරන්නේ තමන්, හේතුව නිසා ඵලයක් නිර්මාණය කරන්නේ ප්‍රභවය කරන්නේ තමන්, ඒ හේතුව පටිසන්ධින්නේ ආපහු උරුම වෙන්නේ තමන්ට, හොඳ වුණත් නරක වුණත්.
ආරිතුන් වහන්සේ, මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා දෙකක් ශ්‍රවණය කළා තියෙනවා දැනට මාස දෙකකට කලින්. මට දැනගන්න ලැබුණ ඒ දවස්වල ඉඳලා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා මට ඊයේ අක්කන සූත්‍රයේදී, මට දැන් අක්කන සූත්‍රය හොඳට පාඩම්. ඒ අක්කන සූත්‍රය ඊයේ අහපු එකේදී මම එළි වෙනකල් බොහොම සුළු වෙලාවෙන් ඉදිය ගත්තේ. ඔබ වහන්සේගේ උදේ පාන්දර ප්‍රශ්නයක් අහන්න ගියා. ඔබ වහන්සේව වන්දනා කරලා අහන්න හදනකොට ඔබ වහන්සේ ඉවත බලාගත්ත නිසා මම ඇහුවේ නැහැ. ඒ සුදුසු නැති නිසා වෙන්න ඇති. දැන් මම මේ ප්‍රශ්නේ අහන්නම්. මට මේ සෝතමේ, අවධානයේ, පඤ්ඤමේ, සුතමේ ඥානය කියන එක අහන්න ලැබුණ ඔබ වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවේදී, මෙය අවදි කර ගැනීම සඳහා බණ කියලා ඔබ වහන්සේ කිව්වා, මේ බව නසන එක ධර්මය කියලා. එහෙනම් මේ බණ අහන්නේ කොහොමද? මේ බව නසන ධර්මයේ අහගෙන මේ සෝතමේ, අවධානයේ, පඤ්ඤාමේ, සුතමේ ඥානේ උපද්දවා ගන්නේ කොහොමද කියන එකයි මගේ ප්‍රශ්නේ.
දැන් ඔය මහත්තයාගේ මේ දහම්මැස වැහිලා තියෙන්නේ මොකින්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඔය දහම්මැස විවුර්ත කරන්න ඕන. ධම්මචක්කුං උදපාදි. දැන් අර කොණ්ඩඤ්ඤ බමුණා ඇතුළු පස්වග මහණුන් අභිඥා අටම අෂ්ටාභිඥා ලැබලා හිටියේ. බෝසත්තුමා ඉපදෙන දවසෙත් කොණ්ඩඤ්ඤ බමුණ අෂ්ටාභිඥා ලාභී. අවුරුදු 35කට පස්සේ බුදුහාමුදුරුව බුදු වෙනකොටත් අභිඥා ලාභී. හැබැයි ධම්මැස පැහැදිලා තිබුණද? හැබැයි අභිඥා ලැබලා, ධ්‍යාන ලැබලා, සියලු අභිඥා ධ්‍යාන ලැබලා තුන්ගල් දකිනානුවණක් තිබුණා. හැබැයි අර මලකට තට්ටු තුන එහෙමම තිබුණා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ පස්වක මහණුන් හොයාගෙන ගිහිල්ලා දවස් 24ක් මේ පස් දෙනාට තුන් දෙනෙක්ව පිණ්ඩපාතේ ඇරියා, ඉතුරු දෙන්නට කියා දුන්නා. ඊගාව දවසේ ඉතුරු දෙන්නව පිණ්ඩපාතේ ඇරියා, තුන් දෙනෙකුට කියා දුන්නා. මේ විදිහට දිගින් දිගටම මේ කරුණු, මේ ධර්මය, මේ පටිච්චසමුප්පාද ධර්මය, මේ හේතුඵල ධර්මය කියා දුන්නා. කියා දීලා ඉවර වෙනකොටයි අර කොණ්ඩඤ්ඤ බමුණගේ දහම් ඇස පෑදිලා ධම්මචක්කුං උදපාදි විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි වෙලා අර මෙතෙක්කල් මඤ්ඤා කොණ්ඩඤ්ඤ වූ මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙලා අඤ්ඤතා වීන්ද්‍රිය මතු උනේ. එතකොට මේ දහම් ඇස තමන්ගේම වැරදි ක්‍රියා නිසා, ඒ කියන්නේ ප්‍රිය දෙයට ඇලීම තණ්හාව නිසා, අප්‍රිය දෙයට ගැටීම දෙවෙනි වේශයේ වෛරය නිසා, ඒ වගේම වැරදිසේ මනීම නිසා තමන්ගේම දහම් ඇස තුන්වෙනි ඇස තමන් වහගෙන තියෙනවා. මේක විවුර්ත කරගන්න ඕන. මේක විවුර්ත කරගන්න තමන්ට තනියෙන් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක තනියෙන්ම මේ ධම්මස විවුර්ත කරගන්න පුළුවන් පුද්ගලයෝ දෙන්නෙකුට පමණයි කියලා ධර්මයේ තියෙනවා. අර අබුද්ධෝත්පාද කාලයක් අවසානයේ ස්වයම්භූ ඥානයෙන්ම ගුරු උපදේශ රහිතවම බුද්ධත්වයට පත්වෙන භව උදුරා දමන නික්ලේශී තත්වයට පත්වෙන ලෞත්‍රා බුදු කෙනෙක් සහ අබුද්ධෝත්පාද කාලයක කාගෙන්වත් අහලා දැන නොගෙන ස්වයම්භූ ඥානයෙන්ම පච්චේක බුද්ධ කියන තත්වයට පත්වෙන පසේ බුදු කෙනෙකුට පමණයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ නැතුව ධම්මස පාදා නොගෙන මේ මාර්ග හතරම පූර්ණ කරගන්න පුළුවන් එකම පුද්ගලයා. දැන් අරහත් බුද්ධ තත්වයට පත්වෙන දැන් මේ එක බුද්ධ ශාසනයක් තුළ කෝටි ප්‍රකෝටි ගානක් අරහත් බුද්ධත්වයෙන් බෞද්ධරා දානවා. ඒ සියලු දෙනා අර බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ කියා දුන්න මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කරලයි, ඒ දහම් ඇහලයි, ඒ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලැබලයි අර සීලමේ ඥානය, භාවනාමේ ඥානය, චින්තාමේ ඥානය, මගේ මග ඥානය ලබාගෙන මේ මග අනුගමනය කළි කරන්නේ. ඉතින් ඒක නිසා බුද්ධ ශාසනයක් තුළ සියලු දෙනා ඒ ලෞතරා බුදු කෙනෙක් දේශනා කරන ධර්මයෙන් තව කෝටි ප්‍රකෝටි ගාණක් අරහත් බුද්ධත්වයෙන් මඟඵල ලබනවා. ඒ සියලු දෙනා ඒ ධර්මය අහලමයි ධම්මස පාදාගෙනමයි. ඒකයි කිව්වේ අර ධම්මචක්කුන් උදපාදි පළවෙනි එක. චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත. ඒ මිසක් චක්කුකරණී නොයි ඥානකරණී වෙන්න බෑ. මේ චක්කුකරණී වෙන්න නම් සුතං සුසුතං බහුසුතං සුතදර වෙන්නුව. සුතදර වෙලා විචතා පරිචිතා මනසිකරවතා කරන්න පුළුවන්. දැන් අර විචතා පරිචිතා කරන්න පුළුවන්ද? අර අරිය ධම්මේ අකෝවිදෝ, අරිය ධම්මේ අවිනීතෝ, අරිය ධම්මස අවිනීතෝ කියන පුද්ගලයෙකුට බෑ. ඉතින් ඒක නිසා මේ ධම්මස පෑදුනාට පස්සේ විතරයි කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම කියලා දෙපැත්තක් ද්වතාවයක් තියෙන බවවත් දැනගන්න ලැබෙන. අනික් මිනිසු හිතන්නේ සියලු පෘථග්ජන අසුතවත් පෘථග්ජන මිනිසු හිතන්නේ ප්‍රිය දේ විතරයි කරන්න ඕන, අප්‍රිය දේ විතරයි නොකරන්න ඕන. ඒක ඒ පෘථග්ජන පුද්ගලයන්ගේ වැරදි මැනීම මිම්ම කෝදුව හදාගෙන තියෙන කෝදුවක්. සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ මේ මිනිස් වෙලා ඉපදුලා ඉන්න මනසක් තියෙන සියලු දෙනා තමන්ම හදාගත්ත නිර්මාණය කරගත්ත සකස් කරගත්ත මිම්මක් කෝදුවක් මානයක් තියෙනවා. කිසි පුදග්ජන පුද්ගලයෙක්ගේ නැහැ මිම්මක් කෝදුවක් මානයක් නැති. ඒ මානෙන් තමයි සියලු දේ මනින්නේ. ඒ සියලු දේ තීරණය කරන්නේ. සියලු තීරණ ගන්නෙ මොකකින් මැනලද? තමන්ගේ කෝදුවේ. මගේ යාළුවා, මගේ මිත්‍රයා, මට කැමති දේ, මට ප්‍රිය දේ, මගේ තරහකාරයා, මගේ විරුද්ධකාරයා. මේ කවුද තීරණ ගන්නෙ? ඒ පුද්ගලයා දන්නෙත් නැහැ. ඒ පුද්ගලයා දන්නෙත් මේ මිනිසුන්ව පුද්ගලයන්ව විතරක් නෙමෙයි. මේ තරහ ගන්නෙ මිනිසුන්ගේ පුද්ගලයන්ට විතරක් නෙමෙයි. දැන් අර දූරියන් උදාහරණය. දැන් ඔය දූරියන් ගෙඩියද අර තියෙන්නේ ඔය මේ 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 වමන යන ගතිය. ඒ වගේම අර අමුත්තේ වගේ රස ගතිය. දෙකම තියෙන්නේ දූරියන් ගෙඩියේ නෙමෙයි. Taman ගාව. දූරියන් ගෙඩියේ තියෙන්නේ එක රසයි, එක පාටයි, එක සුවඳයි, එක ගඳයි, එක වර්ණයි, සියලු දේ එකයි. දෙකක් නැහැ. හැබැයි දැන් එක පුද්ගලයෙක් ඔය දූරියන් සුවඳක් ආව ගමන් අමුර්ථය වගේ ඒකෙන් ආස්වාදයක් රසයක් ඒක කැමැත්තක් ආසාවක් තියෙනවා. ඒක කන්න. ඒ දූරියන් ගෙඩියම ඒ ගෙදරම මහත්වයයි නෝනයි කියමුකු දෙන්න. නෝනට වමන යන තරන් අර දූරියන් ගෙඩිය අප්‍රියයි අමහිරි. මහත්වයා අමුර්ථය වගේ කන්න කැමති. මේ දූරියන් ගෙඩියටයි දැන් මේ දෙන්නම වරද පටවන්න. කාගේ වැරදිද්ද කාගේ මැනීමද වැරදි? ඕක තේරුම් නොගැනීම තමා දුක්කේ අඥානං දුක්ඛ සමුදය, අඥානං දුක්ඛ නිරෝධේ, අඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදා අඥානං කිය ඔන්න ඕක. ඕක තමන් ගාව මේ වරද තියෙන බව තේරුම් ගන්නා තාක්කල් යම් කිසි කෙනෙක් කවදා හරි මේ ප්‍රිය අප්‍රිය දෙක තියෙන තාක්කල් පිරිසිඳ දකින්න යමක් උපේක්ඛා සිතින් පිරිසිඳ දකින්න බෑ. ඉතින් ඒක නිසා ඔය දැන් දූරියන් ගෙඩිය තියෙන තාපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා මිසක් වෙන කිසි දෙයක් නෑ උත. මේක හොඳට තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා තමන්ගේ ගාව තියෙන වරද තමන්ට නොපෙනීම තමා, නොදැකීම තමා මේ සියලු දුකට මුල් වෙන්නේ, නිදාන වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. තමා විසින් තමා තුලින් මේ ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න උත්සාහ කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. අරහත් මේ ස්වාමීන් වහන්සේ මේ පසේ බුදුවරුන් ගැන පහදා දෙන්න.
පච්චේක බුද්ධ, පසේ බුද්ධ කියන්නේ බුද්ධෝත්පාද කාලයක් නොවන කාලයකදී මගපල් ලබන්නට යම් යම් අය අදිෂ්ඨානයක් ඇති කරගෙන තියෙනවා. ඒක අර අනුන්ගෙන් බණ අහලා සුතමේ ඥානය ලැබලා සීලේ පිහිටලා සීලමේ ඥානය ලබාගෙන නෙමෙයි. ඒ අය ස්වයං භූ ඥානයෙන්මයි, තමන්ගේම හැකියාවකින් ශක්තියකින්. අතීතේ කවදා හරි කොහෙදී හරි ආපු දෙයක් වෙන්න පුළුවන් මේ අතීත සංසාර ගමනේ. නමුත් මේ අබුද්ධෝත්පාද කාලයක් තුල මේ බුදු බණ බව උදුරා දමන, බව නසන ධර්මය අහන්නට නොලැබෙන කාලෙක. ඒක අර සුතමේ ඥානේ නෑ. අර සෝතාවදානේ සෝතාපන්න ඵලයටපත් වෙන්න බෑ. නමුත් ඒ පුද්ගලයා, ඒ උත්තමයා තමන්ගේම ඥානෙන් ගුරු උපදේශ රහිතවම අබුද්ධෝත්පාද කාලයක් තුල බුද්ධත්වයට බව උදුරා දමීම කරනවා. මේ වෙන මොකක් නෙමෙයි කරන්නේ. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමීම බුද්ධත්වයටපත් වීම. ඒක කරන පුද්ගලයා පච්චේක බුද්ධ කිව්වා, පසේ බුදු කියලා අපි සිංහලෙන් කියනවා. මාගදී භාෂා වචනේ පච්චේක බුද්ධ. ඒ පච්චේක බුද්ධත්වයටපත් වූ උතුමා අර බව උදුරා දාලා ඉවරයි. රාග බව, ද්වේෂ බව, මෝහ බව යලි කවදක්වත් ඒ හිතේ අලුතෙන් උපදින්නේ නැහැ. හැබැයි ඒ අවස්ථාවේ කාලේ උද්දෝත්පාද කාලයක් නොවන නිසා ඒ පසේ බුදුහාමුදුරුවෝ මේ ධර්මය තමන් දැක්ක අවබෝධ කරගත්ත සියලු දේ දන්නවා. නමුත් කිව්වට කාටවත් තේරුම් ගන්න බෑ. කියලා දෙන්නත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අහන්න ගෑ නෑ. අහලා තේරුම් ගන්න පුළුවන් මිනිස්සුත් නෑ. එනිසා ඒක තමන්ට විතරයි, තමන් විතරයි බව උදුරා දාලා බුද්ධත්වයට පත් වෙන්නේ. ඒකයි පච්චේක බුද්ධ කිව්වේ. නමුත් ලෞතරා බුදු කෙනෙක් එහෙම නෙමේ. මේක සියලු කරුණු සබ්බඤ්ඤුත් ඥාණයෙන් දැනගෙන සියලු දෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් අග මැද මුල සියලු දේ අර මජ්ජේ කල්යනංවා පරියෝස කල්යනංවා මේ සියලු දේ කලු නසන ධර්ම සියලු දේ අග මුල මැද ඔක්කොම කියා දෙනවා, විග්‍රහ කරනවා, විස්තර කරනවා. ඒකයි බුද්ධෝත්පාද කාලයක බෞද්ධරා දෙමීම, අබුද්ධෝත්පාද කාලයක බෞද්ධරා දෙමීම, බෞද්ධරා දෙමීම එකයි. බුද්ධ ධර්මයට පත් වෙනවා කියන්නේ බෞද්ධරා දෙමීම. මේක ක්‍රියාවක්, ක්‍රියාපදයක්. රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරාස් කිරීම බුද්ධත්වයට පත්වීම බෞද්ධරා දෙමීම. ඒ සඳහා අවශ්‍ය ඥාන බුද්ධ ඥාන, බෞද්ධරා දමන ඥාන. ඒ සඳහා අවශ්‍ය ධර්මය බුද්ධ ධර්මය, බෞද්ධරා දමන ධර්මය. බුද්ධ ශක්තිය බෞද්ධරා දම ශක්තිය, බව උදුරා දැමීම නිසා ලබන ශක්තිය බුද්ධ ශක්තිය.
ගරුතර ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නේ තියෙන්නේ ආර්ය මෛත්‍රිය පිළිබඳව. අපි ආර්ය මෛත්‍රිය වන්නකොට මෙතෙක් කාලයක්ම නිදුක් වේවා, මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වෛර නැත්තෝ වේවා, වෛර නැත්තෝ වේවා, ක්‍රෝධ නැත්තෝ වේවා, සාන්ත සුවයට පත් වේවා කියන පිළිප ආකාරයෙන් තමයි අපි මේ මෛත්‍රිය වඩන්නේ.
ඔබ වහන්සේ වෛර කියන වචනේ පාවිච්චි කරනකොටම මොකද්ද හිතට එන්නේ? මතක් වෙන්නේ කවුද?
වෛර කරපෑ.
වෛර නැත්තෝ කියන එක අර හරියට මේක නෙගටිව් මේවා එක. ඒක පොසිටිව් නෑ. ඉතින් ඒක නිසා දැන් ඔය බුදුහාමුදුරුවන්ගේ නියම ආර්ය මෛත්‍රියේ එහෙම විෂම කිරීමක් නැහැ, නෙගටිව් නැහැ. සියලු දේ තියෙන්නේ. හැබැයි තමනුත් ඇතුළුව මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. නිවන් සුවයෙන් සුවපත් වේ. එතන කිසිම පුද්ගලයෙකුට විශේෂයක්, අඩුවක්, පාඩුවක්, වෙනසක්, ලොකුකමක්, අඩුකමක්, මදිකමක්, හිඟයක් නැහැ. එතන විෂම කිරීමක් නැහැ. සම මෙත. ඉතින් ඒක නිසා විෂම කරන මම කියපු හැටිය මම විතරක් කියපු හැටිය මේ අර ආත්ම කියන தത്വෙට එනවා. එමු නැත්නම් සාහසෘතවාදයට එනවා. ඉතින් ඒක නිසා ඒවා බුදුහාමුදුරුවන්ගේ ධර්මයට ගැළපෙන දේවල් නෙමෙයි.
ආර්ය මෙත්තාව වැඩිීමේදී පින් කැපකොට පැවරීම යන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න.
ඔව්. දැන් පින් දෙනකොට තිරෝගුඩ් සූත්‍රයේ තියෙනවා උන්නමේ උදකං වට්ටං ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති කියලා. පේතානම් උපකප්පති. ඒ කියන්නේ පේතානම් කියන්නේ මේ පේ වෙලා ඉන්න පරදත් වූ ජීවීන්, පින් ලබා ගන්න ඉන්න පරදත් වූ ජීවීන්ට අපි කැපකොට පින් දිය යුතුයි. කැපකරනවා කියන්නේ අපේ හිත රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ අයව මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවක් ඇතුව අපේ හිතෙන් අපි පින් අනුමෝදන් කරලා පින් පවරලා ඒ අසරණ තත්ත්වයෙන් ඒ අය මුදවා කිරීමට කැප වෙලා පින් දෙන්න ඕනේ. ඒකයි කැපකොට පින් දෙනවා කියන්නේ. දැන් අපි දැන් බැරි වෙලාවක් පින් දෙන්නේ අපේ අම්මා, මගේ මාම්මා වෙලා ඉපදෙන්නේ කිව්වනම් කැපකොටද? කිසි දෙයක් නැහැ. මුදවා නිදහස් කිරීමෙන් දැන් ආයිසරයක් අල්ලගන්න, සම්බන්ධ කරගන්න, බැඳගන්න ඒ පින් දෙන්නේ. එහෙම නැත්නම් අර දෙව් මිනිස් අප කෙලවර කිව්වොත් ඒකත් කැපකොට පින්දීමක් නෙමෙයි. ඉතින් ඒක නිසා කැපකොට පින් දෙනවා කියන්නේ අර මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාව ඇතුව පින්දීම, පින් පැවරීම, පින් අනුමෝදන් කිරීම. ඒකෙන් දෙකක් සිද්ධ වෙනවා. ඒ පරදත් උපජීවීන් අසරණව පින්කමක් කරගන්න බැරි අනුන්ගේ පිනෙන් යැපෙන ඒ අයට විදී නිදහස් වෙන්නට පුළුවන්, එයා මුදවා නිදහස් කරන්න පුළුවන්. තමන් ඒ ණය ගන්න දෙනුවෙන් විදී නිදහස් වෙනවා. දෙපැත්තක් වෙනවා. තමන් ණයෙන් මිදෙනවා, ඒ අයව දුකෙන් මුදවනවා. දෙකම සිද්ධ විය යුතුයි. ඒක තමයි කැපකොට පින් දෙනවා කියන්නේ. හැබැයි දැන් මේක ප්‍රායෝගිකයි. අද ඔය දෙකම එන්නේ, දෙකම කරන්නෙත් නෑ. අද මොකද කරන්නේ? කල්පනා කරලා බලන්නකෝ, තමන් හැම කෙනෙක්ම ඔය දානිගවල්වල තුන් මාසෙ හත් මාසෙ අවුරුද්දේ මාස තුනේ දානිගවල්වල ගිහින් තියෙනවනේ. අද මොකද කරන්නේ? අද මොකද කියන්නේ? අද මොකද වෙන්නේ? ඔහොම සමයිට ඔය ගාථාවත් කියනවා. අර වතුර ගෝප්පයක් කරන වතුරත්තක් කරනවා. හැබැයි ඒ අතරම පින් වාක්‍යයකුත් දේශනා කරනවා. මොකද්ද පින් වාක්‍ය? අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා, හොඳ ප්‍රණීත දානමේ පින්කමක් කරලා බොහොම හොඳ පින්කමක් කරගත්තා. ඒ නිසා මේ පින්වතුන්ට අර නන්දා මල්ලිකා සුනන්දා සුමනාමෙන් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත්, අර සම්පත්, මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වෙන බුදුන් දැක කියන එක නම් දැන් අඩු කොල්ලා, නිවන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා අර දානෙට සහභාගී වූ පින්වතුන්ව මුරුංගාත්තේ ඉල්ලලා හංසාරේ අතරමං කරලා අර පින් ගන්න බලාපොරොත්තු වෙච්ච මිනිසුන්ටත් පින් නැ, මේ මිනිසුන්ටත් මේ පින් මේක මේ කුසලයකුත් නැ, අතරමං කරලා දෙකම නැති කළා. අර මතු අනාගත යාඥාවක් ප්‍රාර්ථනාවක් ඇති කළා. ඒ පුද්ගලයන්වත් අනාථ කළා, අතරමං කළා. දෙපැත්තම අනාථ අතරමං කිරීමක් මෙතන තියෙනවා. එනිසා අර පින් ගන්න බලාගෙන හිටිය දස දහස් ගාණක් පරදත් උපජීවීන්ට ශේෂයක්වත් පින් පැවරුවේ නැහැ. පින් දුන්නේ නැහැ, පින් අනුමෝදන් කළේ නැහැ. කාටද පින පැවරුවේ දුන්නේ? අර දානට සහභාගී වූ මිනිසුන්ව සතුටු කරවන්න මේ පින්වතුන්ටත් මේ පිනෙන් දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වෙන බුදුන් දකින්නට දැන් ඔය අද හවස රේඩියෝ එකේ ගුවන් විදුලිය ධර්ම දේශනාවක් අහන්නකෝ. ඔකෙත් අන්තිමට මොකෝ කියන්නේ? දෙව් මිනිස් සැප කෙලවර මේ අතේ තියෙන නිවන දැන් තව පස්සට දාලා කෙලවරක් නැති කාලයක් දීර්ඝ කළා, අතරමං කරලා අනාථ කරන්න කටයුතු කරනවා. මේවා මේ බුද්ධ ධර්මයේ නෙමෙයි, මේවා මේ අර උපනිෂද් ධර්මයේ තියෙන මහා සාංගික නිකායේ ආපු සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙන පින් වාක්‍ය අද පාඩම් කරගෙන කියනවා. ඒවයි වරද. ඔය තියෙන ඔක්කොම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රේ මේකක් කියවන්න ඕනේ, මේ පොතත් කියවන්න ඕනේ. මේක මේ ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් ලියලා දැන් සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා, පාලි භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ලංකාවතාර සූත්‍රයේ මේවා කියවන්න ඕනේ, කියවල තේරුම් ගන්න ඕනේ. මේවා මේ බුද්ධ ධර්මයේ තියෙන ඒවා නෙමෙයි, නමුත් සංස්කෘතක මහායාන සූත්‍ර. ඒවා සම්පූර්ණයෙන්ම බැලුවාම අද බුද්ධාගමේ 90%ක් මේ මහායානික සංකල්ප වලින් පිළිලා ධර්මය නැති වෙලා යටපත් වෙලා ආගම මතු වෙලා. ඒක උනේ අර අභිගිනිය මහා විහාරයකින් කියලා අභේගිරිය මතු වුණාට පස්සේ.
අවසරයි අරහතුන් වහන්ස, මට ඔබ වහන්සේ පිළිබඳ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ බුදුන් දවස තනතුරු ප්‍රදානය කිරීමේදී උන්වහන්සේලා පෙර සසරේ පුරුදු කරගෙන ඒ විසින් පාරමිතා පුරාගෙන තනතුරු ලැබුවයි කියලා සඳහන් වෙනවා. ඔබ
වහන්සේට එහෙම තියෙනවද? ඔය ත්‍රිපිටකයේ තියෙන දේවල් නෙමෙයි. පස්සේ කාලෙක අටුවාවල තනතුරු නිලතල දීලා නම් කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුව නම් කරලා තියෙන මහා ප්‍රඥාන් වහන්සේලා කියලා කොටසක් විතරයි. නැතුව බුදුහාමුදුරුව එහෙම ඔහොම කියලා නැහැ. නමුත් පස්සේ කාලෙක බුද්ධ චරිතය බෞද්ධ ඉතිහාසයේ හදනකොට ඔවගේ නොයෙකුත් දේවල් තනතුරු තාන්න මහන්න නිලතල ඔවගේ දේවල් දීලා තියෙනවා. ඒවා පස්සේ කාලෙක බෞද්ධ සාහිත්‍යයේ නිර්මාණය වෙච්ච දේවල්.
මට මෙතෙන් දැනගන්න ඕනේ ඔබ වහන්සේ දැන් මේ කලයුගයේ වැළලී ගිය බුදුදහම නිකන් අපි අඳුරේ හිටපු අපට ආලෝක ලබා දෙමින් චක්කුන් උදපාදී කරමින් මේ ආකාරයේ දේශනා ප්‍රාතිහාර්ය පෑමට ඔබ වහන්සේට උතනම් ප්‍රාතිහාර්යක් ලැබුණේ කෙසේද මට දැනගන්න.
ඒක ඉතින් වැඩක් නැහැ. තේරුම් ගන්න පුළුවන් දේ තේරුම් ගන්න. අහගන්න පුළුවන් දේ අහගන්න. ගන්න පුළුවන් නම් ගන්න. බැරි නම් අත්තර දාලා යන්න. එච්චරයි. මං කියන්නේ මේවා ගන්න කියලා ඕන. ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් නම් දහම් මැස පහදා ගන්න පුළුවන් නම් ගන්න. බැරි නම් නම් ඉතින් අපිට කරන්නත් දෙයක් නැහැ. හරි ඉතින් ඒක ඒක ඉතින් බුදුහාමුදුරන්ගෙන් උන් toy වගේ මිනිස්සු ඇහුවා ඈ ඒ කාලේ ඇටි. දැන් වච්චක සච්චකොත්තලා ආවා ඈ ඒ වගේ අහන්න ආවා. බුදුහාමුදුරු මේ විවාද කරන්න තර්ක කරන්න ජය ගන්න පරාජය කරන්න ගියේ නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ. ඒක වැඩක් නැහැ.
අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස, මට මේ වගේ ප්‍රශ්නයක් පැන නැගලා තියෙනවා. මේ මියගිය ඥාතීන් අපේ භූත ප්‍රේත ආත්මවලට ගියයින් පසු ජීවත්වන අයට අසුභවාදී බලපෑම් ඇති කරන්න පුළුවන්ද? පළවෙනි ප්‍රශ්නේ.
පුළුවන්. එහෙම කරනවා, කරලා තියෙනවා, කරන්න පුළුවන්. ණය ගන්න එන්නේ.
එසේ කරන විට එයින් මිදෙන්න කළ යුතු දේ
තමයි මේ කිව්වේ. සමාව ගන්න ඕන, පින්දෙන්න ඕන, පින් පවර්ලා ඒ අයව ඒ ඉන්න අසරණ තත්වයෙන් මුදවා නිදහස් කළාට පස්සේ ආයි භූත ප්‍රේත වැඩ කරන්නේ නැහැ.
දැන් ඒ අතරට තව ප්‍රශ්නයක් තියෙනවා. මම මේ සමාජයේ දකින්න එකක්, මේ දේවල් වලට ගිහිල්ලා ඒවා ඉවත් කරනවා කියලා, මේ අර එහෙම ක්‍රමයක් බෝතල් වලට දානවා කියනවා.
මේවා තියෙනවා. බෝඩි වලට බාර කරනවා, බෝතල් වලට දාලා මූදට දානවා, තව නූල් කපුරාලලා නූල් බැඳලා නූල් වලින් බඳිනවා. ඒවා තියෙනවා. ඒවත් යම් දෙයක් තියෙනවා. ඇත්තක් තියෙනවා. ඒවා මේ හොඳ ධර්මතාවයෙන් කරන දේවල් නෙමේ, අධර්මයෙන් කරන දේවල්. එතකොට දැන් අපි හිතමු මේ නූලෙන් බඳින්නේ හරි බෝතලෙන් දාන්නේ හරි කවුද මේ? තමන්ගෙම එක්ක අම්මව තාත්තව කවදා හරි තමන්ට උදව් කළ. දැන් එතකොට තරහක් වෙන්නේ නැද්ද? බැරි වෙලාවත් ඔය බෝතලේට බැඳලා හදාකාලික නැහැ. භූතයා ඉන්නවා කල්ප ගාන. සමහර විට අවුරුදු 1000ක් විතර භූතයා භූතයෙක් හැටියට නැවත නැවත ඉන්නවා. භූතයා කවදා හරි බෝතලෙන් එළියට ආවම කොහෙද ඉන්නේ කියලා බලනවා. අර බැඳපු කට්ටඩියයි අර බඳින්නට හල්ලි වේදම් කරපු තමන්ගේ ඥාතියයි දෙන්නවම අල්ලගෙන භූතයා කරන්න පුළුවන් හැම දෙෙම කරනවා. ණය ගන්න.
දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් ඒ වගේ බලපෑම් ආවට පස්සේ දැන් ඒ වගේ බලපෑම් තියෙන නිවෙස් තුල ඒගොල්ලන්ගේ මේ සාමාන්‍ය ජීවිතේ බිඳවට්ටන්න ඒගොල්ලන්ට පුළුවන්
කියලා කියනවා. ඔව් ඒක ඇත්ත. එහෙම වෙනවා. ඒක 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 ඇත්ත. මොකද අර භූතය දැන් අපි හිටමු දැන් බිම්බිසාර රජුන්ට මේක වුණා. දානයක් දුන්නා. නමුත් දාන්නේ නියවැරදි විදිහට දුන්නේ නැහැ මුල් එක. බුදුහාමුදුරුවෝ කිව්වා ඒ නිවැරදි විදිහට දාන්නේ දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ දෙවෙනි දාණේ තමයි නිවැරදි විදිහට කැප කොට ওই තිරෝගුඩ සූත්‍රයේ තියෙන ආකාරයට ඒ සියලු ඥාතීන්ට ඥාති ධර්මයේ ඉටු කරලා පින් දීලා ඒ අය මුදවා නිදහස් කරන විදිහට පින් දුන්නාම මෙහෙම බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ මේ සියලු පරදත් උපජීවීන් භූතයන් පෙරේතයන් පින් බලාපොරොත්තුෙන් ඉන්න තමන්ගේ සියලු ඥාතීන්ගෙන් මිදී නිදහස් වෙන ක්‍රමය නියම නිවැරදි පිළිවෙත කියලා පැහැදිලි කළා. පිරිසිදුව දේශනා කරලා තියෙනවා. හැබැයි ඔය අද යට ගිහිල්ලා අර කපුරාල්ලාගේ ව්‍යාපාරවලට යට වෙලා. ඒක නිසා දැන් අපි හොයන්නේ සුමානකින් කොහොම හරි භූතයව පැනලා දාලා අපි මිදෙන්න. හැබැයි මේ අම්මා තාත්තා බව දන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මොකද? දැන් මේ තියෙන කරදර තව 100කින් 1000කින් වැඩි කරගන්නවා. වැඩි වෙනවා. ණය ගන්න දෙනුව ඉවරයක් නැහැ. ගෙවෙන්නේ නැහැ. එනිසා අපි මේක දැනගෙනම ඕන මේ ණය ගන්න දිනුවෙන් මිදෙන්න. නොදැන මේක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එකයි මේකේ වෙනස. මේ ධර්මයේ ලොකු වෙනසක් තියෙනවා ඔය පැවැත්ම තුල කරන අනිකුත් ක්‍රියාවන් වලට වඩා.
පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්ස අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳව පහදා දෙන්න.
චතුරාර්ය සත්‍ය පහදා ගන්න තමයි මේ සියලු දේ සියලු කරුණු ක්‍රමානුකූලව කියලා දෙන්නේ. පැහැදිලි කරලා දෙන්නේ. පළමුවෙන්ම මේ දහම් ඇස පහදා ගන්න. ඒ කියන්නේ මේ පැවැත්ම කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. පැවැත්ම කියන්නේ මොකද්ද? රාගය, ద్వේෂය, මෝහය පවත්වාගෙන යෑම. මේ රාගය, ద్వේෂය, මෝහය පවත්වාගෙන යන ගමන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. මේ රාගය, ద్వේෂය, මෝහය නිසා අලුතෙන් සම්බන්ධතාවයක් තමන්ගේ හිත තුළ පැවැත්ම තුළ මනෝමය කය තුළ අලුතෙන් සම්බන්ධතාවයක් ප්‍රභවය වෙනවා, නිර්මාණය වෙනවා, සකස් වෙනවා. ඒක නිසා ඒ දෙවෙනි එක තේරුම් ගන්න ඕන. සමුදය සත්‍ය. අර පැවැත්ම ප්‍රියදේට ඇලීම පළවෙනි තේරුම් ගත යුතු දුක්ඛ ආර්ය සත්‍ය. තුන්වෙනි එක මේ සමුදය නෝපදවාම අනුපාද වශයෙන් නිරෝධ කරන්නට ක්‍රමයක් තියෙනවා. එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පහියමානා පහියති, එත්තේසං නිරුජ්ජමාන නිරුජ්ජති. එතනදිම සමුදය වෙන්නට පෙර සමුදය අනුපාද වශයෙන් නිරෝධ කළ හැකි, නිරෝධ කළ යුතුයි. ඒකට මාර්ගයක් තියෙනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේක තේරුම් ගත්තට පස්සේ නිරෝධාරය සත්‍ය තේරුම් ගන්නවා. ඒ අනුව දිගටම ජීවිතේ මේ නිරෝධගාමී මාර්ග පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන්. මේක තියෙන්නේ දෙකයි. චතුරාර්ය සත්‍ය කිව්වට තියෙන්නේ සමුදය නිරෝධය. සමුදය වෙන්නට හේතුව තමයි අර දුක, දුක්ඛාරය සත්‍ය තේරුම් නොගැනීම. ඒ නිසා දුක්ඛ ආර්ය සත්‍යත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යත් එක පැත්තක, නිරෝධ ආර්ය සත්‍යත් නිරෝධගාමී ප්‍රතිපදාවත් නිවනට උපකාර වන දෙපැත්ත. මේක තියෙන දෙපැත්තක්. නමුත් දෙපැත්ත හතර පැත්තක් හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මේක උඟා ගැඹුරු දෙයක් නෙමේ. නමුත් ගැඹුරු දැන් ගැඹුරු වෙලා තියෙනවා. මේක තේරුම් ගන්න බැරි විදිහට පටලැවිලා පටලවලා තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න නම් මේ දුක පිළිබඳව තමයි බුදුහාමුදුරුව මේ හතර විග්‍රහ කළේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. නමුත් ඔන්නම් ඊට වඩා සම්මාදිට්ඨික සූත්‍රයේ තව නොඑක ආකාරයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට ඕනම දෙයකින් මේ හතර පැත්ත දකින්න, තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය තමයි පැවැත්ම පවත්වාගෙන යෑම, නැවැත්ම නවතා තිත තිබීම. පැවැත්ම තමයි රාගය, ద్వේෂය, මෝහය නිසා ලබන දුක. පැවැත්ම තුළයි දුක තියෙන්නේ. පවත්වාගෙන යෑම තමයි සමුදය සම්බන්ධතාවයක් දිගින් දිගටම යායන් තන්නා පෝනෝ භවිකා කියලා තත්ත්‍ර රත්‍රාමිනම කාම තන්නා භව තන්නා විභව තන්නා ඔක්කොම මේ සමුදය තියෙන. ඒ වගේමයි ඒ සමුදය නිරෝධ කිරීමයි නිරෝධාර සත්‍ය පාත්ම නැවතා පැවැත්ම නැවතා දෙමීම. පාත්ම නැවතා දැමීම කියන්නේ රාගය ද්වේෂය මෝහය හිතෙන් නැවතා අයින් කිරීම. ඒක දිගටම නිරෝධගාමිනී පටිපදාව අනුව සංවත්තති කියන්නේ නැවතා තිත තැබීම.
ඔසයි ස්වාමීන් වහන්සේ,
ස්වාමීන් වහන්සේ
බ්‍රහ්මයන් බම්බුන් ගැන පහදා දෙන්න.
ඈ
බ්‍රහ්මයන් දේව දෙවිවරු බ්‍රහ්මයන් කියනවනේ.
ඔව්.
ඒ දෙවිවරු වගේම බ්‍රහ්මයන් ගැන පහදා
දෙන්න. ඔව්. ඒ සියලුම දේවල් මේ ගති. දැන් අපි මේ ගති 31ට තල 31ක් කියලා හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මොනවද? ගති. තිරස්චීන ගති. මනුෂ්‍ය ගති, දේව ගති, බ්‍රහ්ම ගති, භූත ගති, පේත ගති. ඒ වගේම බව උදුරා දැමීම නිසා න ගති. මේ ඔක්කොම මොනවද? හදාගත්ත ගති. දැන් ඔය අනාර්ය අරූපී ධ්‍යාන ලැබලා ගතියක් හදා ගන්නවා. ගතිය මොකද්ද? බ්‍රහ්ම ගතියක්. අර තාවකාලිකව රාගය ද්වේෂය කියන කොටස් දෙක තාවකාලිකව තදංගම විස්කම්බන වශයෙන් ප්‍රහාණය කළ යටපත් කළා පැලස්තර පිළියමක් දාලා තාවකාලිකව මෝහය මුල තියෙනවා. නමුත් බ්‍රහ්මත්වයටපත් වෙලා ඉන්න පුළුවන්. ඒකත් හැබැයි සදාකාලික නෑ. සබ්බේ ධම්මා අනත්තාති. ඒකත් ගෙවිලා ඉවර වුණ දවසක දැන් ඔය මහා බ්‍රහ්මයා වූ පුද්ගලයා හෝ ඔය මොකක් හරි කියපු බ්‍රහ්මත්වයට පත් වූ රූපී අරූපී බ්‍රහ්මයකුවත් ඒ බ්‍රහ්ම තත්ත්වය තමන් හදාගත්ත ශක්තියක් හැකියාවක් අරාගේ ද්වේශයතාවකාලිකයට පත් කළා. මේකත් ඉවරලා ගෙවිල යනවා. ගෙවිල ගියාම ඒ මහා බ්‍රහ්මයාට හෝ බ්‍රහ්මයාට හෝ ඔය අසිත දවසා කියන පුද්ගලයාට හෝ සහතිකයක් දෙන්න පුළුවන් හතර අපායට යයිදනවායිද කියලා බෑ. කීයටවත්ම කියන්න බෑ. ඒකනේ අර අසිත තවුස ඇඬුවේ. ඇයි? එයාටම කියන්න බෑ. එයාගේ මේ හදාගත්ත ශක්තිය ඥාන ශක්තිය ඉවරුණාට පස්සේ ඊගාවට ඒ කාලේ ඉවරුණාට පස්සේ හතර අපායට යෑමෙන් වැළකීලා නෑ. යන්න පුළුවන්. ගියොත් එහෙම ආයි කල්ප කාලාන්තරයකට ගොඩ එන්න බෑ. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වුණොත් මේ සියලු දේ ඒ ගතියෙන් ඉවරයි. ඉතින් ඒක නිසා මොන දෙවියෙක් වුණත් මොන බ්‍රහ්මයෙක් වුණත් මේ කියන ඒවා තේරුම් ගන්නත් බෑ. මේවා තේරුම් ගන්න පුළුවන් කාටද? මනස්සෙක් වුණ මනසක් තියෙන මෙනෙහි කරන්න පුළුවන් අර විචිතා පරිචිතා මානසිකරෝතා කරන්න පුළුවන් කෙනෙකුට පමණයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. කොහෙවත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ දේවත්ව පටිලාභෝ බ්‍රහ්මත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. හැබැයි අපද උද්දාගමේ ඔය කියන බොහෝ භාවනා මධ්‍යස්ථානවල ඔය භාවනා කරන්නේ මොකටද? අර නොදුටු අරූපී බ්‍රහ්මත්වයට හෝ දේවත්වයට පත් වෙන. එතන නිවනක් නැහැ. එතන තියෙන්නේ මායාවක්. එතන තියෙන අතරමං වීම. එතන තියෙන්නේ දැලක් ජාලයක් කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුව මෙච්චර පැහැදිලිව කියපු එකේ තවත් ඔය භාවනා මධ්‍යස්ථානවල අරූපී ධ්‍යාන වඩලා අර අනාර්ය ධ්‍යාන වඩලා ඔය බ්‍රහ්මත්වයේ තමයි දෙව් මිනිස් සැප කෙලවර බලාපොරොත්තු වෙන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ මනුස්සාත්මයක් ලැබපු අපිට මේ පෙර ආත්මවල හිටියේ කොහෙද කියලා දකින්න අමාරුයි. නමුත් මනුස්සාත්මයක් ලබන්නවත් බැරි තරම් අකුසලයක් කරලා පරදත්තු ජීවි ජීවිකුට ඒ අය මේ හිටපු ඒ මොන මොන එක එක ආත්මවල හිටපු අපේ නෑ මේ අසවල් අසවල් තැන ඉන්නවා කියලා දකින්න තරම් ඥානයක් ඒ අයට ලැබිලා තියෙන්නේ කොහොමද?
ඒක ඉව මනසයිවයි දෙකම එක තැනකට එක්කෙනෙකුට දෙන්නේ ලැබෙන්නේ නෑ ධර්මතාවය. ඒ සත්‍ය දැන් ඔය මහත්ය කල්පනා කරන්න. දැන් අපි සීනි අහුරක් දානවා මෙතෙන්ට. මේ පැත්තේ පලාට ඉන්න කූමින්ට ඔය සීනි දැකලා දෙන්නේ. මොකද්ද තියෙන්නේ? ඉව. මොකද්ද ඉව? ආහාර ලබා ගන්න. ඒ වගේ මේ තිරෝගුණ සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුව කියලා තියෙනවා මේ ආයත මේ පරදත්ත උපජීවීන්ට මේ පෙට්ටිසේ උපදුණු සියලු දෙනාට තියෙන්නේ මොකද්ද? ඉව. ඉවෙන් තියෙනවා, ඉවෙන් දැනගන්නවා මේ මගේ පුතා, මේ මගේ දුව. අද මෙතෙන්ට මේ පින්කමක් කරන්න එනවා. අද පින් දෙයි. මේකට සහභාගි වෙනවා. මට පින් ලැබෙයි. මට කැපකොට පින් දෙයි. එයනෝ මාව මුදවා නිදහස් කරයි. මේ චේතනාව වෙන කිසි රස්සාවක් ඒ අයට නෑ. එයට තියෙන එකම වැඩේ මොකද්ද? මේ අද මිනිහෙක් වෙලා ඉපදුණු තමන්ගේ සංසාරේ කවදා හෝ තමන්ට ඥාතිත්වයක් තියෙන ණය ගන්න දිනුව. ඥාති කියන්නේ මාගදී භාෂාවේ ඥාති කියන වචනේ ණයකාරයා, ණය ගන්න දිනුව. ණයක් තියෙන කෙනෙක් ගාවට ඇවිල්ලා බලා ඉන්නවා. දැන් පින් දෙයි, දැන් මාව මුදවා නිදහස් කරයි. ඒක නිසා ඉවෙන් තමා සියලු භූතයන්, ප්‍රේතයන්, සියලු තිරස්චීන සත්තු කටයුතු කරන්නේ මොකකින්ද? ඉවෙන්. මිනිහට ඉවත් නැහැ. මිනිහට තියෙන්නේ මොකද්ද? මිනිසට තියෙන්නේ මනසක්. ඉවයි මනසයි දෙකම එහෙම තිබුණනම් මොකද වෙන්නේ? එහෙනම් ඉවරයි වැඩේ. ලෝකේ ඉවරයි. ඒක නිසා මිනිස්සුන්ට ඉව නැහැ. තියෙන්නේ ඉවට සීමාවන්. ඉව සීම. ඉතින් ඒක නිසා හැබැයි ඊට පස්සේ මේ මිනිහෙකුට පුළුවන්කම තියෙනවා මේ රාගය, ද්වේෂය කියන කෙලෙස් දෙක පිරිසිදු කරගෙන, අයින් කරගෙන, අස් කරලා මේ තුන්වෙනි අසක් මතු කරගන්න. හැම උද්ගලයකටම තියෙනවා third eye කියන, එහෙම හන්නන ත්‍රිමාන. Third angle කියලා තියෙන, dimension කියලා තියෙන. Three dimensions වලින් බලන්න පුළුවන්කමක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම four dimensions, බුදුහාමුදුරන්ට six dimensions. ඒකනේ අර ෂඩ් අසාධාරණ ඥාන තියෙන. ඉතින් ඒක නිසා මිනිහෙකුට මේ දෙපැත්ත බලන්න පුළුවනුත් මිනිහෙකුට දොතාවේ. තුන් පැත්තක් බලන්න පුළුවනුත් ත්‍රිමාණයක් හැටියට third eye එකෙන් මිනිහෙකුට. වෙන කාටවත් ඕක කරන්න පුළුවන් කමක් නැහැ. මේ කොහොමද මේවා මතු කරගන්නේ? අර ධම්මචක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, එහෙම නැත්නම් චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඤ්ඤාය කියන තැනට එන්න. එක එන්න මහා මේ මහා මේ ආශ්චර්ය අද්භූත අභව්‍ය දෙයක් නෙමෙයි. තමන් ගාවම තියෙන ඔය ගොඩ ගහගෙන තියෙන කෙලෙස් පොදිය තමන්ම අයින් කරලා අලුතෙන් කෙලෙස් නොඋපදවා, අනුසය නොඋපදවා ඉන්නකොට මොකද වෙන්නේ? අර තුන්වෙනි අස පෑදෙනවා. චක්කුං උදපාදි, ඥානං උදපාදි, ඒ අනුව චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තන්ති වෙනවා. ඉතින් ඒක මේක මේ මහා අභව්‍ය අද්භූත දෙයක් නෙමෙයි. දැන් ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියලා තියෙන්නේ බුදුහාමුදුරන්ට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි, සියලු මඟඵල ලබන අයට ඔය ඕකමයි පාර, ඕකමයි ක්‍රියාව. ධම්මචක්කුං උදපාදි වෙන්නම ඕන. දැන් මේක මේ මෙතනින් පටන් ගන්නවා මිසක්, ඒ කියන්නේ චක්කුකරණී වෙලා මිසක් ඥානකරණී වෙන්න බෑ. ඥානකරණී වෙලා මිසක් උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත් නිබ්බානාය වෙන්න බෑ. සම්බෝධාය, සංවත්තන්ති වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක මේ අහලමයි, මේක දැනගෙනමයි තමන්ගේ හිතේ තියෙන වැරදි දේ අයින් කරන්න ඕන. දැන් අතීතේ තියෙන වැරදිේ ගියා. දැන් කරන්න ඕන කොහේද? වර්තමාන මොහොතෙන් ඉදිරියට අපි මේ එන සියලු කලු කෙලෙස්, කිලුටු ගති, රාග, ද්වේෂ, මෝහ අයින් කරලා ඒ වෙනුවට නිවැරදි දේ ඇතුළට ගැනීම තමයි අනතිවත්ත නට්ටේන භාවනා. ආනපාන සති. දැන් මේක හෙට උදේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ දේශනා කරනකොට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා තවදුරටත්.
කර ගැනීම තුල නේද සිද්ධ වෙන්නේ?
ඒ කියන්නේ ඔව්, දැන් සියලුම පෘථග්ජන අසුතවත් පුද්ගලයින්ගේ මනස ආයතනයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. ආයතනය කියන්නේ අහක යන කුණු එකතු කරගන්න තැනක්. දැන් බැංකු ආයතනය කිව්වහම අනුන්ගේ සල්ලි එක්ක අහු කොල්ලා බැංකුවල අයත් ඉන්නවා ඇති මෙතන. කරන්න දෙයක් නැහැ. බැංකුවල සතයක්වත් නැහැ. කාගේ සල්ලිද ඔය? අර අනුන්ගේ සල්ලි වලින් බැංකු නිකන් ඒවගෙන මා දැන් රජවරුත්. රජුරුව කුමුරුව පුරනවාද? රජුරුව අනුන්ගේ ඒවා බලෙන් අරගෙන නීතිපනවල රජුරුවන්ගේ සල්ලි වාගේ වීදම් කරනවා. බලන්න කල්පනා කරලා. අහක යන කුණු එකතු කරගන්න. ඉතින් ඒකනි මේ රජකම් කළොත් තේමිය ජාතකයේ කිව්වේ මොකද? මොකද වෙන්නේ? අනන්ත අප්‍රමාණ ණය වෙනවා. මාත් රජකම් කරලා තියෙනවා අනන්ත අප්‍රමාණ. හැබැයි ඒවා ඔක්කොම අත්තර දාන්න ඕනේ. ඒවා අත්තරනේ දා හරියන්නේ
නැහැ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඔය මනෙන්දිය පාදා ගැනීමටත් විඥානයේ දුර්වල කිරීමටත් මේ හැම දෙයකම අපි ආනපාන
සති සමාධියම තමා කියලා ඒකායන මාර්ගයේ බුදුහාමුදුරුව පැහැදිලිව කියලා තියෙනවා. දැන් ඒකට අවස හෙටානිද්ද වෙනකොට තේරුම් ගන්න පුළුවන් එකම දෙයයි කරන්න ඕන. එකම දේ මොකද්ද? ආනපාන සති සමාධියේ පිහිටා නිවැරදිව බුද්ධ භාවනාව භව උද්දරා දමන්නට උපකාර වන ආකාරයට භාවිතයට ගැනීම. ඒක තව දවසකින් දෙකකින් නිවැරදිව තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ එක පාට මේ ඔක්කොම වලා ගන්නත් බෑ, දැනගන්නත් බෑ. ටිකෙන් ටික ටිකෙන් ටික මේ දහම් මැස පාදා ගන්න ඕනේ මුලින්. ඊට පස්සේ ඥානං උදපාදි වෙන්නේ. චක්කුකරණී වෙන්නේ නැතුව ඥානකරණී කරන්න බෑ.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ ධර්මයේ විකෘති වීම ත්‍රිපිටකයේ හැම තැනම සිද්ධ වෙලා තියෙනවා. මේ
ත්‍රිපිටකේ නම් කොහෙවත් ධර්මයේ විකෘති වෙලා නැහැ. විකෘති කරලා තියෙන්නේ එක පරිවර්තකයෝ දෙක නෙමෙයි, එක අටු ආකාරයෝ දෙක පරිවර්තකයෝ. ඒ බුදුහාමුදුරුව පිරිනිවන් පෑව දවසට පස්සේ දවසේ ඉඳන්ම යම් යම් අය ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය විකෘති කර වෙනස් කළා, යටපත් කළා, වෙන අර්ථ දැක්වුවා.
ස්වාමින්වහන්සේ ඒක චේතනාවම බික්කවේ ඒ ස්වාමින්වහන්සේලා ඒ චේතනාවෙන් නෙමෙයි නේද කළේ? එතකොට ඒක පාපයක් වෙනවද?
චේතනාවක් නැති වුණත් බුද්ධ දේශනාව විකෘති කිරීම නිසා තව කෙනෙකුගේ නිවන වැහුවොත් මොකද වෙන්නේ? දැන් රත් වෙච්ච යකඩයක් චේතනාවක් නැහැ, ඇල්ලුවොත් මොකද වෙන්නේ? අත පිච්චෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා සූත්‍ර ධර්ම ගණනාවක චේතනාවක් තිබුණත් නැතත් දැන් අනන්තරී පාප කර්මයක් මැරුවොත් කළ මොකද වෙන්නේ? ඵල විපාකය උරුමයි. චේතනාව හොඳ වෙන්න පුළුවන්. නමුත් ওই චේතනාව හොඳයි කියලා අපිට පිටින් පෙවුනට එතන තියෙන්නේ මානයක්. මොකද්ද? ඔය දැන් පොත් ලියපු බොහෝ අර මා සමනෝගරුති කියන පිරිස ඔය පොත් ලියලා ධර්මයේ විකෘති කළා, වෙනස් කළා. ඒ අය ලියලා තියෙන්නේ යථාභූත ඥාන දර්ශනේ නෙමෙයි, අනුමාන දැක්මකින්. කෝයෙන් හරි කාගෙන් හරි අහගත්ත වැරදි දෙයක් තව අයට වැරදියට කියා දෙනවා. විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට පොත් ලියපු සියලුම දෙනා උපනිෂද් ධර්මයට අර ආවඩපු අය. එතකොට මොකද වෙන්නේ? නිවන තමන්ගේ නිවනත් වහනවා. ඒක කියන අත්ත තාපන පාපය. අනුන්ගේ නිවනත් වහනවා. ඒකට කියනවා පරත්ත තාපන පාපය. ඒ නිසා මේක බොහොම බලවත් දෙයක්. තව එක පුද්ගලයෙක් අපි හිතමුකෝ මෙන්න මේකමයි බුදුහාමුදුරුව කියලා තියෙන්නේ කියලා වැරදි වචනයක් පාවිච්චි කරලා භාවනාවක් උගන්වනවා. අස්ස සති පස්ස සති කියන එක දැන් වැරදියට සිංහලට සිංහලට එමේ මේක සංස්කෘත වචනයක් ගත්තේ. ආශ්වාස ප්‍රාශ්වාස අස්ස පස්ස කියන්නේ සබ්බපා පස්ස කුසල අස්ස අස්ස පස්ස. දැන් අස්පස් කරනවා කියන්නේ මොකද? දැන් කියන්නේ ඔය ඉස්සර කිව්ව සිංහල මේ අම්මලා ඔය කාමරේ අස්පස් කරගන්නවා කියන්නේ. ඒකමයි මේ අස්ස පස්ස අස්ස සති පස්ස සති කිව්වම හේතුඵල ධර්මයට බහා ගල්පා බලා ආශ්‍රය කිරීම සහ හේතුඵල ධර්මයට බහා ගල්පා බලා ප්‍රහාණය කිරීම කියන තේරුම එන්නේ. එතකොට ආස්වාස ප්‍රාස්වාස කරලා ඔක් කරන්න පුළුවන් කිව්වනම් දැන් එහෙම කියලා අර වායෝ කසිනේට සමවැදුනොත් අසඤ්ඤතලයට ගියොත් අර කිය ගුරුවරයාට මොකද වෙන්නේ? ඒ කියා දුන්න එක්කෙනාට අරකේ පාපයක් එනවද නැද්ද? එනවා. එයාගේ චේතනාව කොහොම තිබුණාද කියන්න දන්නේ නැහැ. මානයක් නිසායි මේක කිව්වේ. මාත් දන්නවා. මං දන්නවා මේක කියලා එකට කියනවා දීපෙන්ති කියලා වචනය. මේක සංවේද සූත්‍රයේ විග්‍රහ කරනකොට පේනවා පැහැදිලිව තියෙනවා. මේ දීපෙන්ති කියන වචනේ අර මානෙන් පණ පිහිටවල වැරදි දේ හරි කියනවා හරි දේ වැරදි කියනවා දේශනා කරනවා කියලා දෙනවා පෙන්නුම් කරලා දෙනවා. තව කෙනෙක් ඒ නිසා අමාරුවේ දානවා අමාරුවේ වැටෙනවා අමාරුවේ එක්කෙනෙක්ව අමාරුවේ දැම්මොත් අර අසඤ්ඤ තලයකට අර නිවන වැහුවොත් ඒකට කාටද වන්දි කියන්නේ? අර කියපු ඒකට මුල්ලු පුද්ගලයා ඒ පාර වැරදියට කියා දුන්න පුද්ගලයාට. ඉතින් ඒක නිසා මේක මේ ධර්මය එහෙම විකෘති කරන්න බෑ. දැනවෝ නොදැනවෝ මේ සමහරිට චේතනාව හොඳ වෙන්න පුළුවන්. නමුත් වැරදිදේ චේතනාව හොඳ වුණත් අර අනික් පුද්ගලයාව අමාරු වැටුණා නම් ඒ පුද්ගලයාගේ නිවනට බාධකව නම් නිවන වැහුවා නම් නිවන ප්‍රමාද කළොත් වෙන අසඤ්ඤ තලයකට හෝ හතර පායට ගියොත් ඒකේ පාපය අර කියා දුන්න පුද්ගලයාටත් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්මයේ කියන එක හුඟක් බලවත් දෙයක්. දැන් මෙතන මේ හේතුඵල ධර්මයේ කියන එක තමයි බුද්ධ දේශනාව. හේතුව හරිනම් ඒක හරි, ඵලය හේතුව වැරදිනම් ඵලය වැරදි. අපි හිතමු දැන් මේක ටිකක් මේ ගැඹුරින් සාකච්ඡා කර යුතු කාරණයක්. අපි හිතමු කවුරු හරි දැන් ඔන්න දෙවැනි ලෝක යුද්ධෙදී ලොකුම එදා හිටිය විද්‍යාඥයා බලවත්ම නුවණක්කාරයා බොහොම ඥාණයෙන් කටයුතු කරන පුද්ගලයා තමන්ගේ විරුද්ධකාරයන්ව විනාශ කරන්න නැති කරන්න පරමාණු බෝම්බය හැදුවා. ඒ කාලේ ඒ මිනිහට හොඳම මේ ප්‍රසිද්ධියක් අභිමානයක් තනතුරු සියලු දේ දුන්නා. හැබැයි ඒ පුද්ගලයා හේතුඵල ධර්මය දන්නේ නැහැ. හේතුඵල දන්නේ නැහැ. දැන් ඒක නිසා ඒ පුද්ගලයා පරමාණු බෝම්බය හදලා එදා විරුද්ධකාරයෝ මරලා ඒ රටට ජයග්‍රහණය කරලා දුන්නා. දැන් ඔය විද්‍යාඥයා මැරිලා ගියා. ඔය විද්‍යාඥයා හැදුව පරමාණු බෝම්බේ ඒ ටෙක්නික් එක අරගෙන ඒ තාක්ෂණය අරගෙන අද කවුරු හරි හදනවා. ඊට පස්සේ හැදුවා දැන් අවුරුදු මේ 80 ගණනක් විතර වුණා 1940 ගණන්වල පරමාණු බෝම්බ හැදුවේ 19 මේ අදත් හදනවා. අද ඒ තාක්ෂණය අරගෙන කවුරු හරි පරමාණු බෝම්බ හැදලා කවුරු හරි මැරුවොත් අර විද්‍යාඥයන්ට එනවද කොටසක් නැද්ද? අනිවාර්යෙන් එනවා. එතකොට මිනිහා මැරිලා ගිහිල්ලා හැබැයි අද කවුරු හරි ඒ තාක්ෂණය අරගෙන මේ බෝම්බයක් හදලා එක්කෙනෙක් මැරුවොත් එයාට ඒ පාපය ඒ වගේ තමයි. දැන් එදා කවද හරි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මය වැරදි විදිහට පරිවර්තනය කරලා නිවන වහලා දැන් ඒ ධර්මය අද පාවිච්චි කරනවා. පාවිච්චි කරලා කවද හරි නිවන් මඟ වහලා අර අසඤ්ඤ තලයකට හෝ අතරමං වීමට හෝ ආර්යෝපාදයක් හරි වුණා කාට දෙන්නේ පාපය? කොටසක් එනවා අර විකෘති කර පුද්ගලයාට. ඉතින් ඒක නිසා මේ ධර්මය චේතනාව කොච්චර තිබුණත් ඒක මානෙ මිසක් චේතනාව ওই චේතනහම් භික්කවේ කම්මං වදාමි කියපු එක නෙමෙයි. ඒක මේ මානය මම දන්නවා කියන මානයෙන් තමයි ওই පොත් ওই අර්ථකථා අටුවා ලියලා තියෙන්නේ. විකෘති කළා තියෙන්නේ, වෙනස් කළා තියෙන්නේ, පරිවර්තනය කළා තියෙන්නේ වැරදි විදිහට. ඉතින් ඒක නිසා ඒවට සමාවක් කාගෙන්වත් නැහැ කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා බොහෝ සූත්‍ර ධර්මවල. ඒවත් අපි ඉස්සරහට එකක් දෙකක් අරගෙන බලමු. දැන් ඒක නිසා මේ හේතුඵල ධර්මය තමයි බුද්ධ දේශනාව. දැන් ඔය අර පරමාණු බෝම්බේ හැදුව මිනිහාට තව අවුරුදු 100ක් ඉස්සරහට ගියත් 1000ක් ඉස්සරහට ගියත් ඒ ටෙක්නික් එක අරගෙන කවුරු හරි මිනිහෙක්ව මැරුවොත් ඒ පුද්ගලයාටත් කොටසක් අර පාපේ යනවා. ආයෙ ඔළුව උස්සන්න බෑ කවදක්. ඒ වගේ තමයි අර පොත විකෘති කළා, ධර්මයේ විකෘති කළා. කවුරු හරි හතර අපායට අසඤ්ඤතලයට ගියත් නිවන වැහුවොත් ඒ පුද්ගලයාටත් ඒකේ උරුමයක් කෙලවරක් එනවා. දැන් අනිත් පැත්තත් මේ වගේමයි. මොකද අනිත් පැත්ත අපි හිතමු හතරමං හන්දියක ඒ කාලේ මේ වතුර ටැප් තිබුණ නැති කාලෙක හොඳ වතුර උල්පතක් හොයලා නිදක් හදලා වතුර බොන්න මිනිස්සුන්ට තැනක් හදලා දුන්නා. ඒ වතුර ළිඳ දැන් අර හැදුව මිනිහා පින්වතා මැරිලා ගියා. තව අවුරුදු 100ක් යනකම් ඔය ළිඳ මිනිස්සු වතුර බොනවා. වතුර බීලා පින් දෙනවා. අර මිනිහා මැරිලා ගිහිල්ලා නමුත් ඒ මිනිහට අර වතුර බොන හැම මිනිහෙක්ම අර පින තියෙනවා. ඒ නිසා ඒ පිනක් ඒ වගේ. ඒ වගේමයි මේ නිවන විවෘත කරින්ම මේ ධර්මය දේශනා කළාම ඒ ධර්ම මාර්ගය යම් ආකාරයක යමෙක් අනුගමනය කරලා නිවන් දකින්න ලැබුණොත් ඒක අර බුද්ධ ශක්තියට අනුගත වීමක්. ඒ නිසා මේක මේ හේතුඵල ධර්මය මිසක් බුද්ධ දේශනාව වෙන මොකක්වත් කර්මයක් නෙමෙයි. කර්මයේ මුල් කොටගත්තු දෙයක් නෙමෙයි බුද්ධ දේශනාව. ඒක මේ උපනිෂද් ධර්මය ජෛන ආගමේ මහාවීරතුමා තමයි මේ කර්මයෙන් සියල්ල සිද්ධ වෙ කිව්වේ. බුදුහාමුදුරුවෝ කිව්වා කර්මයට ප්‍රතිකර්ම කළා, උපකර්ම සම්මක් ප්‍රයෝග කළා මේ කර්මයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා. හොඳම නෑ. වචනයක් වැරදුනොත් අනන්තරිය පාප කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා හරියට මේ අනුමාන දැනුමෙන් ඥාණයෙන් විශේෂයෙන් පොත් ලිවීම ගිහි පැවිදි දෙපිරිසම බොහෝ පොත් ලියලා තියෙනවා. අනුමාන ඥාණය දැකලා නෙමෙයි, තමන් දකින්නේ නැතුව මේ ධර්මය පොතකට ලියන එක වැරදි. දේශනා කරන එකත් ගැලපෙන්නේ නැහැ අනුමානය. තමන් දැක්කට පස්සේ දේශනා කරන්න පුළුවන් එක හරි. බැරි වෙලාවත් එහෙම දේශනා කරලා අර පුද්ගලයෙක් ඒක ගත්ත ඒ මාර්ගයේ ගියොත් වැරදුනොත් තමන්ට ඒක ආපහු එනවා. ඒක තමයි හේතුඵල ධර්ම. හේතුව හරි නම් ඒක හරි, හේතුව වැරදි නම් ඵලය තමන්ටත් උරුම වෙනවා. දැන් අපි පාර කියලා කාව හරි ඔන්න පාර යන්න කියලා බැරි වෙලාවත් වලේ වැටුනොත් වැටුනොත් පාර ගියපු මිනිහටත් ඒක ආපහු උරුම වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. යමක් හොඳයි සහ නරකයි කියලා දෙක මේ කෝණේ අත්තරින්න ඕන නම් ඒක අයහපත් යහපත් දේ ලබා ගන්න සහ අයහපත් දේ බැහැර කරන්න ඕනේ කියලා කොහොම ගලපන්නේ?
දැන් මෙහෙමයි. හොඳ නරක යහපත අයහපත පෘථග්ජන පුද්ගලයා කෝදුවක් දාගෙන මනින්නේ. ඒක වැරදි. ඒක බුද්ධ දේශනාව නෙමෙයි. දැන් ඔයා හොඳයි කියලා හිතන දේ ඔයාට ප්‍රියමනාප දේ. ඔයා නරකයි කියලා හිතන දේ ඔයාට අප්‍රිය අමනාප දේ. ඒක ඔයාගේ තීරණයක්. නමුත් ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි. ඒක නෙමෙයි වැඩි. මේ හේතුඵල ධර්මයට බහාගලපා බලන්න ඕන, ණය විනයට සසඳා බලන්න ඕන. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. මේ දෙකම තියෙන්න ඕන, එකක් නෙමෙයි. ඒ කියන්නේ අර මේ කරන හේතුව නිසා තමන්ට හෝ අනුන්ට ලැබෙන උරුම වන පටිසන්දෙන ඵලය හොඳ ද යහපත්ද අයහපත්ද නරකද. තමන්ටත් යහපත් නම් අනුන්ටත් යහපත් නම් ඒක කලන්න ඕන. තමන්ට හෝ අනුන්ට හෝ දෙපැත්තෙන් එක පැත්තකට හෝ අයහපත් නම් ඒක නොකරන්න ඕන. ඒකයි හේතුඵල ධර්මය. ඒ වගේම තමන් ණයගන දිනුවකට පැටලෙනවා නම් ඒක නොකරන්න ඕන. ණයගන දිනුවෙන් මිදී නිදහස් වෙනවා නම් ඒක කරන්න පුළුවන්. ඒ නිසා මේ ණයගණ දිනුවෙන් මිදී නිදහස් වීම තමයි විනය්‍ය ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. ඒකයි යෝ විනයෝ කියලා කිව්වේ.
දැන්
පෘථග්ජන අර අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ හොඳයි නරකයි ප්‍රියයි මනාපයි ලාභයි අලාභයි ඒ අනුවයි කටයුතු කරන්නේ. ඒ පුද්ගලයෝ ඔය දෙපැත්ත දන්නේ නැහැ. ඔය හේතුඵල ධර්මයට බහ ගල්පා බැලීම ණය විනයට රස්නලා බැලීම පිළිබඳව හරියට දන්නේ නැහැ. මේක හරියට දැනගන්න ඕන. ඒකටයි මේ බණ අහන්න ඕන කියන එකේ තේරුම.
අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. මට මේ ඉතාම පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕන. මේ පින්දීම පින්බැවැරීම කටයුත්තදී අපේ මේ ශාරීරික අපහසුතාව නිසා අපි මේ පුටුවක වාඩි වෙලා ඉඳගෙන මේ වන්දනාමාන කරලා පින්දීම කරොත් යම්කිසි කොට්ටාසයකට ඒ
දැන් මෙහෙමයි. ඒක ඉතින් එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙමේ. ඔය කායික අපහසුකම් අමාරුකම් තියෙනවා ඒවත් අපි නමුත් පින් දෙන්නේ හිතෙන්. පින් දෙන්නේ කොහෙන්ද? හිතෙන්. පින් දෙනකොට තුන් සිත පහදා ගන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පිරිසිදු චිතක් ඇති කර ගන්න ඕන. පින් දෙනකොට, පින් පවරනකොට, පින් අනුමෝදන් කරනකොට. ඒක නිසා දැන් බිම ඉඳ ගන්නවා කියන එක වඩා ගැළපෙනවා. නමුත් බිම ඉඳ ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒකේ ලොකු පාපයක් ආවැඩක් අසාධාරණයක් වෙන්නේ නැහැ. හිතෙනුයි පින් අනුමෝදන් කරන්නේ, පින් දෙන්නේ, පින් පවරන්නේ තුන් සිත පහදාගෙන නම් ඒක හරි පින් දෙනකොට. ඒ නිසා මේ පින් දෙනකොට අර තමන් කැපකොට රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ අරමුණ ඉටු කරගන්න, ඒ අය මුදවා නිදහස් කරන්න පින් දෙන්න ඕන, පින් පවරන්න. එතකොට හරියන. ඔව්, හිටගෙන හිටියත් කමක් නැහැ, ඉඳගෙන හිටියත් කමක් නැහැ, බිම ඉඳගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. හිතේ මානයක් වැරදි මැනීමක් නැත්නම්, අසුන්වානයක් නැත්නම්.
අවසරයි ගරු ස්වාමින් වහන්ස. නිවන පූර්ණය කිරීමට අවස්ථා හතක් ඇති බව අසා තිබෙනවා.
මොකද්ද?
නිවන පූර්ණය කිරීමට අවස්ථා හතක් ඇති බව අසා තිබෙනවා. දස්සනේන පහතබ්බම්, භාවනාය පහතබ්බම්,
සංවරේ. ඒක හෙට නෙමෙයි, අනිද්දා සබ්බාසව සංවර පරියාය සූත්‍රයේදී ඔය පියවරහත පැහැදිලි කරනවා.
ස්වාමීන් වහන්ස, කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා මම අහසලා
තියෙනවා. සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා මහා චත්තාරීසක සූත්‍රයේ කියලා තියෙනවා. දැන් මෙතෙන්දී මහා චත්තාරීසක සූත්‍රයේ තියෙනවා සම්මාදිට්ඨි දෙකක්. එකක් ලෞකික සම්මාදිට්ඨිය, එකක් ලෝකයෙන් එතර වෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේ දෙකේ වෙනස තේරුම් කරගන්න නම් සං කියන වචනේත්, මා කියන වචනේත් අර්ථ ධර්ම නිරුක්ති මූලපරියාය සූත්‍රයේ, සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ මේ සියලු දේ විග්‍රහ කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මයේ එක සූත්‍රයක තියෙන දෙන ගැටලුවක් තියෙනවා නම් තව සූත්‍රයක ඔක විග්‍රහ කරලා පැහැදිලි කරලා විස්තර කරලා තියෙනවමයි. කිසිම තැනක බුදුහාමුදුරුවෝ හංගලා නැහැ. මේක හැබැයි අර එක සූත්‍රයක නැහැ වෙන්න පුළුවන්. ඒක නිසා සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ සියලු දේ තියෙනවා. කොහේ හරි ඔක තියෙනවා. ඉතින් ඒක නිසා දැන් තව සූත්‍රයක අපිට නොපැහැදිලි නොතේරෙන තැනක් තව සූත්‍රයකින් පැහැදිලි කරගන්න පුළුවන්. තව ඉතාමත්ම වැදගත් සූත්‍රයක් තමයි මහා පුන්නම සූත්‍රය. මේ මහා පුන්නම සූත්‍රයේ මේ අපි මේ භාවනාවට අදාළව මේ කටයුතු කරන, මේ ඉගෙන ගන්නා, තේරුම් ගන්නා සියලු සූත්‍රවල අඩංගු මූල ධම්ම පරියාය, එහෙම නැත්නම් ධර්ම කරුණු සියලු දේ මහා පුන්නම සූත්‍රයේ නිවැරදිවම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දීලා පැහැදිලි කරලා විග්‍රහ කරලා තියෙනවා.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, අවසරයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ඉදංකෝ පන කියන වචනේ, පණ කියන වචනේ මොකක්ද අර්ථ දක්වන්නේ?
පණ කියන්නේ දැන් අපි පිහිය පණ පොනවා කියන්නේ. මලකඩ කඩලා පිහිය කැපන්න පුළුවන් විදිහට පණ තියෙනවා. අපේ මනසෙත් මලකඩ තට්ටු තුන කඩලා පණ පිහිටවන්න ඕන. මොකද්ද පණ පිහිටවන්න ඕන? චතු අරිය සත්‍ය. ඒකනේ ඉදංකෝ පණ බිකවේ දුක්ඛං අරිය සත්‍ය. දැන් මේ පණ පිහිටවනවා කියන්නේ චතුරාර්ය සත්‍ය පණ පිහිටවීම තමයි. ඒ නිසා දැන් මෙතන මේ හැම තැනකම දැන් බුදුහාමුදුරුවොත් එක්ක ගියයි කියනවනේ පණ දහසක් පණසියයක්. මේ කිව්වේ කවුද? මේ කිව්වේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අය තමයි. සියයක් කිව්වොත් ගණින්න පුළුවන් ගාණ. ගණින්න බැරි ගාණක් නම් දහසක්. ඒක නිසා දැන් පණ දහසක් පණසියයක් දැන් බුදුහාමුදුරුවොත් එක්ක ගියයි කියන්නේ හැමදෙස්ම 5000යි 5000යි. මේක හේතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අඩුගානේ මගඵල ලැබූ යම් කිසි පිරිසක් ගියා කියන එකයි. ගණින්න පුළුවන් පිරිසක් ගියා නම් පණ සියයක්, මේ පණ දහසක් කිව්වොත් ගණින්න බැරි තරම් ගණනක් ගියා කියන එක. ඒ නිසා දැන් ඔතන ඔය දැන් ඔය පණ සියයක් පණ දහසක් කියන එක අද ඉලක්කමක් හැටියට පස්සේ කාලෙක 500ක්. ඒකනේ අර බුදුදහමෙන් පන් දහසක් කල් කියන එක පණ දහසක් මිසක් ඕක 5000ක් නෙමෙයි. යම් කිසි කාලයක චතුරාර්ය සත්‍ය පණ පිහිටවන්න පුළුවන් නම් ඒ කාලයක් තුර මේ ධර්මයේ මේ සාසනේ මේ චතුරාර්ය සත්‍ය මේ නිවන් මඟ තියෙනවා. ඒකයි කිව්වේ. ඉතින් ඒක නිසා මේ මාර්ගදී භාෂාවේ පණ කියන එක පස්සේ කාලෙක ඉලක්කමකට අරගෙන පයන්න අල්ලන්න යන්න කියලා සිංහල භාෂාවට පෘථග්ජන උද්ගලියෝ අර්ථකථාකාරයෝ පරිවර්තනය කළා. මේකයි උනේ. මේ වගේ හුඟ දේවල් වැරදියට පරිවර්තකයෝ අර්ථකථාකාරයෝ පස්සු කාලයේ ওই ධර්මයේ ඔක්කොම වෙනස් කළා. දැන් මේක හුඟක්ම මේ ගැඹුරු දෙයක්. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ওই වචන මේ පස්සු කාලයක පරිවර්තනය කර දැන් බුදුහාමුදුරුව දේශනා කළා මේ සයන්න අල් දයන්න කියලා වචනයක්. සද්දස්ස කුලපුත්තස්ස සද්දෝ හෝති. සද්ධර්මේ මේ සද්දා ඉන්ද්‍රිය සද්දා බල මේ සයන්න අල්දයන්න සද් සති. බුදුහාමුදුරුව අර බෝධි මූලයේ ගාවදී සද් සති මේක සයන්න අල්තයන්න කරගත්ත පස්සේ කාලෙක. පස්සේ කාලෙක සයන්න අල්තයන්න තයන්නත් කළා. මගධි භාෂාවේ සත්ත කිව්වොත් අන්න හත. සයන්න අල්දයන්න කිව්වොත් ඒක මේ සද්දස්ස සද්ධර්මය කියන අර්ථය. එහෙම නැත්නම් හේතුඵල ධර්මයට බහගලපා බලා කටයුතු කිරීම කියන අර්ථයක් තියෙන. එනිසා බුදුහාමුදුරුවෝ අර බෝධි මූලයේදී සුමාන හතක් එහෙම හිටියේ නැහැ. සත්හතියක් කියලානේ අද කියන්නේ සම්මතයෙන් උගන්වන්නේ ළමයින්ට. ඒක සම්පූර්ණ සහ මුලින්ම වැරදි විකෘති කිරීමක්. ඒ කාලේ ඔය කියන සුමානයක් තිබුණාද? කල්පනා කරන දැන් අද අපි අද හිටන්නේ අද ගානට. අද තමයි මේ සතිය තියෙන්නේ. ඔය බුදුහාමුදුරුව බුදු වෙන කාලේ ඔය සුමානයක් සතියක් වීක එකක් තිබුණාද? ඒ කාලේ මොනවද තිබුණේ? කොහොමද පාවිච්චි කළේ? ඒ කාලේ තිබ්බ චන්ද්‍ර මාස. අර අමාවක ඉඳන් පසළොස්වකට දක්වා පුර 15යි අව 15යි. ඒ මිසක් ඔය සුමානයක් කියන මේ සඳුදාංගහරු අදහස් තිබුණේ 1315 පස්සේ මේ ක්‍රිස්තියානි වෙස්ටර්න් මේ බලපෑමක් නිසා. ඒ මිසක් ඔය කාලේ සුමානයක් කියන එකක් භාවිතයේ තිබුණේ නැහැ. නමුත් පස්සේ කාලෙක අටුව ආකාරයෝ මේ සුමාන හතකට මේක අරගෙන අර එක එක සුමානෙට බුදුහාමුදුරුව පළවෙනි සුමානේ මෙහෙම කළා, දෙවෙනි සුමානේ මෙහෙම කළා කියා කියනවා. නමුත් මේකේ තේරුම ඊට වඩා හුඟක් ගැඹුරු දෙයක්. මේ බුදුහාමුදුරුවේ බෝධි මුලේදී මේ බව උදුරා ධම්මල බුද්ධත්වයට පත් වෙලා මේ අවබෝධ කරගත්ත මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය තවත් කෙනෙකුට ලෝකයාට දේශනා කරන්න පුළුවන් විදිහට අර මේ මුල මැද අග අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සකස් කරගෙන මේ සද්ධර්මයේ දේශනා කරන්න පුළුවන් ආකාරයට සකස් කරගන්නට ගිය කාලය තමයි සද් සති කියන අර්ථයෙන් එන්නේ. ඒ කාලේ තමයි බෝමුල වැඩ හිටි. ඒක පච්චුප්පට්ටිතා හොති කියන්නේ වර්තමාන මොහොතේ. පනස කියන්නේ පන පිහිටව ගන්න ඕනේ අපි. අපි අර ආනපාන සති සමාධිය කියන එකේ තමයි මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තමයි ওই පනස පච්චුප්පට්ටිතා හොති ආනමත්තාය පටිසති මත්තාය කියන එක තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මෙහෙට පැමිණි පෙර ධර්මදේශනාවල්දී අසා තිබෙනවා සෝවන් සකදාගාමි අනාගාමි තත්වයට පත්වෙච්ච අය දිව්‍ය තලවල ඉන්නවයි කියලා. එතන ඒ විදිහටම අපි අහලා තියෙනවා ඒ අවස්ථාවල්දී ඒ තැන්වලදීත් මේ
ධර්ම මොකද්ද අහලා තියෙන්නේ?
ධර්ම පසුගේ මෙහාට පැමිණීම
සෝවන් ඵලයට පත් වූ අය සකදාගාමි අනාගාමි ඵලයට පත් වූ අය දිව්‍ය තලවල
ඉන්නවයි කියලා.
දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකේ ඉන්න පුළුවන්, ඕන කෙනෙකුට දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන්. සෝතාපට්ටි ඵලයට පත් වී ආයට පමණයි සකදාගාමි හෝ අනාගාමි වුණ දිව්‍ය ලෝකේ එක මොහොතක් තප්පරයක් නිමේෂයක් ඉන්න බෑ. මේක කෝලංකෝල සූත්‍රයේ ඒක බීජ සූත්‍රයේ පැහැදිලිව කියන එකක්. සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙකුට නම් සම්මා දිට්ඨික දෙවියෙක් හැටියට දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන්. බැරි වෙලාවත් සකදාගාමි මාර්ගයට හෝ අනාගාමි මාර්ගයට පත් වුණොත් එතන ඉන්න බෑ. එක මොහොතක්වත් ඉන්න බෑ. ඉබේම ඒ තත්ත්වෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම මේ බ්‍රහ්මත්වයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අර සුද්ධාවාස හතරට ඕනේ යන්න අනාගාමි ඵල. ඒ නිසා ඔය රූපී අරූපී තව බ්‍රහ්මතල ගණනාවක් තියෙනවනේ. සුද්ධාවාස හතර ඇර එක් කිසි එකකට කිසි මාර්ගඵලලාභියෙකුට කිසි දවසක යන්නත් බෑ ඉන්නත් බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මනුස්ස ලෝකෙ විතරයි ඕනම පෘථග්ජන පුද්ගලයෙකුට පදපරම සකදාගාමි සෝතාපට්ටි සකදාගාමි මාර්ගයේ හෝ ඵලේ, සකදාගාමි අනාගාමි මාර්ගයේ හෝ ඵලේ, අරහත් මාර්ගයේ හෝ ඵලේ, මේ ඵල අටේ මාර්ග හතරයි ඵල හතරයි පෘථග්ජනයි නවය අවස්ථාවෙම ඉන්න පුළුවන් එකම තැන කොහෙද? මනුස්සත්ව පටිලාභේ දිව්‍ය ලෝකවල ඔය තත්ත්වේ ඉන්න බෑ. බ්‍රහ්ම ලෝකවල ඔය තත්ත්වේ ඉන්න බෑ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන සියලු ගති.
ස්වාමීන් වහන්සේ එහෙමනම් ඒ සකදාගාමි පත්වෙච්ච සෝවන් ඵලයට පත්වෙච්ච අය ඒ දිව්‍ය තලවලදී මේ ධර්මය පිළිබඳව සාකච්ඡා කරනවා කියන එකත්
ඕවා නිකන් කතා මිසක් කොහෙවත් ඔහොම එකක් කියලා නෑ.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස, පංච සීලේ එන අවිතික්කම සීලය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
ඔව්, ඒක පැහැදිලි කරන්න නම් සිල් පහම විග්‍රහ කරන්න ඕන. සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය. පහම පංච සීල ප්‍රතිපදාවම මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ දීඝනිකායේ සීල සූත්‍රවලත් විභංග ප්‍රකරණේ සීල විග්‍රහයත් ඔක්කොම විග්‍රහ කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙයා මේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ සියලු තැන්වල ප්‍රකරණ පොත්වල පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඕන කෙනෙකුට බොහොම සරල විදිහට තියෙනවා මේ පංච සීල ප්‍රතිපදාව. ඉන්ද්‍රිය පහ හය සංවර කර ගැනීම, ඇහැ කන නාසය දිවකය මන සංවරත්වයෙන් කටයුතු කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලය. ඒ වගේම සිව්පසය, ආහාර ඇඳුම් පිළඳුම්, චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය, ගීයකුටත් පැවිද්දෙකුටත් ඕන ආහාර ඇඳුම් පැළඳුම් මේ හිසට වහලක් බේත්තේත් ඒවා සිව්පසය ප්‍රත්‍ය සංවර සීලය. සංවර සීලය හතරක් තියෙනවා. ප්‍රාතිමොක්ක සංවර සීලය, ආජීවක පරිශුද්ධ සංවර සීලය. ඊළඟට ප්‍රහාණ සීලය කියන්නේ මේ කෙලෙස් හිතට අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර, නාදිවාසයේති පජහති පහනාති ව්‍යන්තිකරයති අනුභවං ගමීති කියන එක තමයි ප්‍රහාණ සීලය. එනිසා හිතට ආපු වර්තමාන මොහොතේ තුල කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක විචාර આવොත් ඒක පජහති පහනාති පස්සති, ඒක ප්‍රහාණ සීලය. ඒ වගේම පිරිසුදු චේතනාවක් අහම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදී සමෝහ විතරාගී වීත දේසි, ඒක අනුව හිතේ සංවරත්වය ඇති කරගෙන පිරිසුදු බව ඇති කර ගැනීම චේතනා සීලය. විරමණය වීරමණි විරමණය කියන්නේ වැළකීම අර දැන් අද විරමණය අපායෙන් වැළකෙන්නට කරන දේ ඒක විරමණය නමුත් ඊට වඩා හුඟක් ගැඹුරුයි වීරමණි සීලය මේ හතරම එකතුව තමයි අර වීතික්කම බවින් පුද්ගලයා නිදහස් වෙලා අවිතීක්කම කියන තත්ත්වයට පත් වුණා එහෙම නැත්නම් නිවන් මගට නිවන් මග විවුර්ත කරගත්ත පුද්ගලයෙකුට කියනවා තුල තියෙනවා අවිතීක්කම කියන අර පංචශීල ප්‍රතිපදාව චේතන සංවර සීලය චේතනා සීලය ප්‍රහාණ සීලය වේරමණී සීලය අවිතීක්කම සීලය කියන පහම පංචශීල ප්‍රතිපදාවම පුද්ගලයෙක් තුල තියෙනවා ඒකට එක වචනයක් කියලා තියෙනවා ත්‍රිපිටකේ පාණතිපාතම් පහේ පාණතිපාත පටිවිරතෝ පටිවිරතෝ hoti කිව්වහම ඔය පහම ඇතුළත්
ස්වාමීන් වහන්සේ ආරේකාන්ත සීලය අයිත් වෙන්නේ සංවර සීලයටද
ඔය පහේම එකතුව රියා අරිය කරන සීලය රිය ගමනට උපකාර වෙනෝ නම් ඒක අරියකාන්ත නෑ ඒක අනරිය සීලයක් ඒක ලෞකික සීලයක් රිය අරිය වෙනවා නම් අර අරිය පරිවේෂණ සූත්‍රයේදී රිය අරිය කරන ඒ කියන්නේ රිය ගමන අත්තරින දේ අරිය සීලය
සෝවන් පුද්ගලයෙකු තුල මේ පංච සීලය තමයි වැඩෙන්නේ
වැඩෙන්නේ
අවසරයි
පංච සීලය වැඩෙනකොට ඉන්ද්‍රිය සංවර සීලය වැඩෙනකොට කෝටියක් සංවර සීලය වැඩෙනවා එකක් දෙකක් නෙමෙයි හැබැයි සංවර සීලය නැතුව යන් සමාදානං තං වතං සීලය වැඩෙන්නේ නැහැ සීලබ්බත පරමාසයට වැඩෙන සංවරට්ඨේන සීල සංවර තමයි අවශ්‍ය වෙන්නේ ඉතින් ඒක නිසා සංවර කියන්නේ මොකද්ද ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය ප්‍රාතිමොක්ඛ සංවරය ආජීවක පාරිශුද්ධ කියන සතර සංවරය කෝටියක් සංවර සීලය හැටියට වැඩේ.
අවසරයි ස්වාමීන් වහන්ස අපි බුද්ධ පූජාව පූජා කළ අවසානයේ සතෙකුට අයින් කරන විට සතෙකුට කන්න කියලා දානවා. එහි
ඒක ලොකු ආර්යෝපාදයක් වෙනවා පොඩි. දැන් බුදුහාමුදුරන්ට මේක තියෙනවා මහා බ්‍රහ්මාය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මේ සූත්‍රයේ තියෙනවා තව තියෙනවා ධම්මදාය ආදි සූත්‍රයේ තව තියෙනවා අර මොන බමුණටද කිරිබත් පූජා කළාම කසිබාරද්වාදිද? ඔව් මේ සූත්‍රෙත් පැහැදිලිව තියෙනවා බුදුහාමුදුරුවෝ කියලා බුදුහාමුදුරන්ට පූජා කරපු දෙයක් කාටවත් අඬ ගහලා තව පහළ කෙනෙකුට දෙන්න එපා කියලා. ඒ කියන්නේ දැන් අපි බුදුහාමුදුරන්ට පූජා කර දෙයක් මේක කසිබාරද්වාජ සූත්‍රයේ ඊටාම පැහැදිලිව කියලා තියෙනවා අර බමුණ බුදුහාමුදුරන්ට කිරිබත් පූජා කළා. බුදුහාමුදුරුවෝ ඒක බාරගත්තා. නමුත් වැළඳුවේ නැහැ. ඊට පස්සේ බමුණට කිව්වා ආපහු මේ ගිහිල්ලා ගැඹුරු දියකට සතෙකුට කන්න බැරි වෙන විදිහට එක්ක පොළොවට වල්ලන්න එක්ක ගැඹුරු දියකට දාන්න කියලා. මේක අඬ ගහලා තව කෙනෙකුට කන්න දෙන එක බාර දෙන එක බොහොම වැරදි දෙයක්. ඒක ධම්මදාය සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක නිසා මේ බ්‍රහ්මාය සූත්‍රයේ තියෙනවා මේ බුදුහාමුදුරුවන්ට පූජා කරපු බුද්ධ පූජාව හරකෙක් වතුර බොන වෙලාව අර වැහුම ඉවත් කළා විවුර්ත කරලා තියන්න ඕන හරකෙක් වතුර බොන වෙලාව. ඇයි ඒකට හේතුව? ඒක බ්‍රහ්මාය සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. මේ අපි බුදුහාමුදුරන්ට පූජා කරන දේ කැපකොට ගත හැකි කොටසක් මේ පැවැත්ම තුල ඉන්නවා. එයාය තමයි අනාගාමී තත්ත්වයට පත් වෙලා සසංකාරික ගන්ධබ්බ තලයක උපත ලැබුණ මේ ඒක බීජ සූත්‍රයේ මේක තියෙනවා. ඒ නිසා දැන් අර සුද්ධාවාසයට යන්න පුළුවන් වෙන්නේ අරූපී ධ්‍යාන ලැබුවාට පමණයි. අරහත් තත්ත්වයට පත් වෙලා පැවැත්ම කෙලවර කරන්න පුළුවන් වෙන්නේ අර අරහත් මාර්ගයේ ඵලෙ අවසන් කරපු අයට විතරයි. නමුත් අනාගාමී තත්ත්වයෙන් මිය පරලොව ගියා නම් යම් කෙනෙක් මිනිහෙක් වෙලා ඒ පුද්ගලයා අරූපී ධ්‍යාන වඩලා නැත්නම් සුද්ධාවාස හතරට යන්න බෑ. අර කෙලෙස් කපා සහ මුලින්ම වැය කළා ඉවර නැත්නම් අරහත් ඵලයෙන් නිවන් දකින්නත් බෑ. ඒ නිසා පැහැදිලිව ඒක බීජ සූත්‍රයේ තියෙනවා එවන් අනාගාමී අන්තර්භවික ගන්ධබ්බ තත්වයේ ඉපදුණු කෙනෙකුට සසංකාරික හෝ අසංකාරික වශයෙන් යම් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒක බීජයි, ගිනි පුපුරක් නිවි යන්නාසේ ඒ පුද්ගලයා ඒ තියෙන ශක්තිය අවසන් කළාම අරහත් ඵලයෙන් මග ඵල පූර්ණ කරගෙන නිවන් දකිනවා. නමුත් යම් කාලයක් අර අනාගාමී ගන්ධබ්බ තත්වයේ ජීවත් වෙනවා. ඒ අයට ඒ සසංකාරික අනාගාමී ගන්ධබ්බ අයට කැප කරලා තියෙනවා මේ බුදුහාමුදුරන්ට පූජා කරන බුද්ධ පූජාව. ඒ අයට ආග්‍රහණය කරලා අර වර්ණ ගන්ධ රස ඕජා ආහාර හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ අයට ගන්න මේ බුද්ධ පූජාව ඒ අයට කැපයි, වෙන කිසි කෙනෙකුට කැප නැහැ. මේ සියලු දේවල් ත්‍රිපිටකේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා එක එක සූත්‍රවල.
ගෞරවනීය මේ සිත මේ පිටස්තර ආරමුණක නැති අවස්ථාවවලදී මේ තම ශරීරය තුළම තියෙන බව දැනින්නේ ඒ අවස්ථාව.
කොහෙද කොහෙද?
තම ශරීරය තුළමයි තියෙන්නේ කියන කෙනෙක්. ශරීර කියන්නේ මේ අපේ ඉන්ද්‍රියන් තුළම තියෙන බව දකින්නවා ඒ අවස්ථාව.
නෑ නෑ එහෙම වෙන්නේ නෑ. දැන් ඔය ගෙදෙට ඔය හිත යවන්න පුළුවන්. දැන් ඔයාගේ පුළුවන්ද බැරිද?
පුළුවන්.
අර දුරන් ගමන් ඒක චර යන්න පුළුවන්. දැන් උනත් විනාඩියෙන් ගෙදෙට හිත යවන්න පුළුවන්. හිත ඔය ඔතනම හැම තිස්සෙම නෑ. හිත දැන් උනත් ඔතන නෑ. දැන් තියෙන්නේ වෙන තැනක. ඉතින් ඒක නිසා මේ හිත කියන එක අපි මේ සිංහල භාෂාවේ වචනයක්, මේක මාගදී භාෂාවේ හිත කියලා වචනයක් නැහැ. මාගදී භාෂාවේ ඔක කිව්වේ මොකද්ද? විඥානේ. විඥානේ තමයි අර දුරන් ගමන් අර විවිධ සත්වයටපත් වෙන මේ සියලු විෂම සත්වයටපත් වෙන මේ වැරදි වැඩ කරන අර හිතට වහල් වෙලා හැංගීමට වහල්ලා අපි කිව්වට මේ විඥානේ තමයි සියලු දේ වැරදි කරන්නේ. මොකද්ද ප්‍රශ්නේ?
ඒ
අවස්ථාවේදී අසුභානුස්සතිය වඩනවාද කියන එකයි මම අහන්නේ. අසුභානුස්සතිය වඩන්න ඕන. සුන්දර බව හිතට ඇවිල්ලා ප්‍රිය දෙයට ඇලෙන්න යනවනම් විතරයි. සුබ දසුණක් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් අරමුණු වුණාම ඒ දිගේ සංචේතන පාත්තලා රෝද ගහලා ඒකට එතන හා වෙන්න යනවනම් අපි ඒකෙන් මිදී නිදහස් වෙන්න මොකද කරන්න ඕන? අසුභ අනුස්සතිය වඩන්න ඕන. ඒ කියන්නේ සුන්දර බව අත්තරින්න අසුභය මෙනෙහි කළ ආනපාන තමයි. එතකොට අසුභානුස්සතිය වඩන්නේ මොකටද? සුභ බව, සුන්දර බව අයින් කරන්න. සුන්දර කියන්නේ මොකද? දරසුන්නුනහම මොකද වෙන්නේ? ඇතුලේ ඇතුලාන්තය තුල ගිනි 11ක් මතුවෙනවා. ඒ නිසා මේ ගිනි වලින් බේරෙන්න නම් අපි අසුභානුස්සතිය වඩලා අර ගින්නෙන් බේරෙන්න ඕන. ඔය සුභ බව තමයි ගින්න. ඒක තමයි අර වේමත්වතාවය. ඒක තමයි කැමැත්ත. ඒක තමයි ආස්වාදය. ඒක තමයි පෘථග්ජන පුද්ගලයාගේ අවශ්‍යතාවය. ඒක ගිනි අරගෙන ගිනි තියලා ගිනි තැප තැප රත් වෙවි ඉන්නයි සියලු පෘථග්ජන පුද්ගලයෝ කැමැත්. නිවා ගන්න කැමති නැහැ. ඇයි? අර දුක්ඛේ දුක්ඛං අධිගන්තබ්බන් තමයි. ඒ දුකේම පිහිටා දුක තුලම අතරමං වෙන්න දුකම හදාගන්න, දුකම නිර්මාණය කරගන්න තමයි සියලු පෘථග්ජන පුද්ගලයෝගේ කැමැත්ත. තියෙන ආස්වාදයක් විඳින්න, බරක් බයක් බැම්මකට අහුවෙන්න, ඒකම තමයි පෘථග්ජන පුද්ගලයාගේ වටිනාකම සාර. ඒකනි සංසාරයි කිව්වේ.
ගරුතර ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නය ණය සම්බන්ධයෙන්. මවට පියාට උණ ණය ගෙවා ගන්න අපහසු තරම් බැරෑරුම් බව ධර්මයේ සඳහන් වෙනවා. ඒක ගැන විස්තර කරලා දෙන්න ලෙසය.
දැන් මෙහෙමයි. මවට පියාට ඌ සියලු ණය අවසන් කරන්න පුළුවන්. මව පියා ජීවත් වෙලා ඉන්න කාලේ මවට පියාට මේ දහම් මැස පාදා දෙන්නට මග පහදා දෙන්නට කටයුතු කළෝ. ඉතින් දැන් අම්මා තාත්තා නැති වුණාට පස්සේ නම් ඒක කරන්න බෑ. හැබැයි ඔය අම්මා තාත්තා දැන් කොහේ හරි ඉපදිලා ඉන්නවා නැද්ද? ඉතින් ඒ අයටත් අපි දැන් අර පරදත්ත උපජීවීන් වෙලා ඉන්නවා නම් පින් දෙන්න පුළුවන්. දැන් ඔයාගේ අම්මා තාත්තා මැරිලා දැන් දරුවෙක් වෙලා ඉන්නවා නම් කොහේ හරි එයාටත් මේ දහම්මග පෑදින්න කටයුතු කරන්න පුළුවන්, සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරලා ඔයේ හරි විනියෙක් වෙලා ඉපදුන වෙලාවක මේ ධර්ම දහම්මස පාදගන්න පුළුවන්. නමුත් දැන් අපි මේ තියෙන සම්බන්ධතාවය ගහලා බිඳලා අත්තරින් දුවන එකයි අවශ්‍යතාවය. සම්බන්ධතාවය තියෙන තාක්කල් මේ නිවන් දකින්න බෑ. අයි මගේම අම්මා වෙලා අයියා ඉපදෙන්න ඕන කියලා හිතුව ගමන් මොකද රාගයයි මෝහයයි මතු වෙලා නිවන බැහැනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ක්‍රියාසිත සහ අව්‍යාකෘත සිත්වල වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ක්‍රියාසිත කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ ආදී සමෝහ, විතරාගී, විතදේශී, විතමෝහි, තමන්ටත් අනුන්ටත් යහපත් සිත් ක්‍රියාසිත. තමන්ට හෝ අනුන්ට හෝ අයහපත් සියලු සිත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන කියන හිතන සියලු දේ සංකාර සිත්. අව්‍යාකෘත සිත් කියන්නේ දෙකටම අයිති නැති බොහෝ දේවල් තියෙනවා. අපි දැන් මේ පොල්ගස් දකිනවා, මේ වාහන වාහන දකිනවා, මිනිස්සු දකිනවා, සත්තු දකිනවා, කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා, මේවා මොනවද ඔක්කොම? ඒවට අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ, ඒ දිගේ රවුම් ගහන්නෙත් නැහැ. ඒකෙන් අපිට හෝ අනුන්ට හෝ හොඳක් හෝ නරකක් වෙන්නෙත් නැහැ, දෙපැත්තම නැහැ. ඒව මොනවද? අව්‍යාකෘත සිත්. එහෙම අව්‍යාකෘත සිත් තමයි පුද්ගලයෙකුට 75ක් 80ක් දවසකට එන්නේ. සංකාර සිත් එකක් දෙකක් වෙන්න පුළුවන් එන්නේ. ඒකම නිවනට බාධකයි. ක්‍රියාසිත එන්න පුළුවන්. සංකාර සිත් එකක් ආවොත් ඒ ඇති හොඳටම විඥාණයට ආහාර හොයාගන්න. ඒකම තමයි රාගය, ද්වේෂය, මෝහය වැඩි වෙලා අර නිවන වහන්නේ.
අවසරයි අරහතුන් වහන්සේ. මේ පින් පැමිණීම සම්බන්ධයෙන් මම මීට අවුරුදු 16කට විතර පෙර මහරගම ධර්මායතනයේ සිට සමාදන් වුණා. එතකොට මම ගොඩනගා ගත්ත මේ ඊයේ රෑ තමයි මම මේ පොත කියෙව්වේ. මම වැඩැල්ල ඇවිල්ලා රෑට මල්පහන් පූජා කළා, ඒ වතාවත් කළා. අවසානයේ අද දින මා විසින් කිසියම් කුසල කර්මයක් රැස් කරවද්දී පළමු කොට මාගේ දෙමාපියන් වහන්සේලා ඇතුළු සියලු ලෝසත්ව සියයට මම අනුමෝදන් කෙරුවා. ඒ වගේම මා නමින් ජන්මාන්තරගත වෙච්ච සියලු ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු ලෝසත්ව සියයට මම ඒක අනුමෝදන් කළා. ඒ වගේම කිසියම් බෝධියකින් නිවන් බලාපොරොත්තු වන්නා වූ සියලු දෙවදේවතාවුන් වහන්සේලාටත් මම ඒක අනුමෝදන් කළා ඒ කාලේ.
හැබැයි එතෙන්දී මේ කැපකොට අනුමෝදන් කිරීමක් කරලා නැහැ. තේරුණාද? මේක අනුමෝදන් කරන්න ඕන අපි අපේ චේතනාව තියෙන්න ඕන ඒ පින් ලබාගෙන ඒ අය එතනින් මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාව. එතකොට ඒක කැපකොට පින් අනුමෝදන් කරන්න. ඒ අසරණ තත්ත්වයෙන්, ඒ පින් ගන්න පරදත් උපජීවී තත්ත්වයෙන්, ඒ දුක්ඛිත තත්ත්වයෙන් ඒ අයව මුදවා නිදහස් කරන්නටයි අපි මේ පිරිසිදු චේතනාවකින් පින් දෙන්නේ, පින් පවරන්නේ, පින් අර. ඒක තමයි කැපකොට පින්දී පින් පැවරීම. එහෙම කළා නම් හරි. ඒක නිසා මේ කැපකොට පින් දෙනවා කියන එක ලොකු අර්ථයක් තියෙනවා, තේරුමක් තියෙනවා. ඒක කරන්න ඕන රාගයෙන් තොර වූ සිතකින්, ද්වේෂයෙන් තොර වූ සිතකින්, මෝහයෙන් තොර වූ සිතකින්. එහෙම නැත්නම් තුන් සිත පහදාගෙන. තුන් සිත පහදාගෙන කියන්නේ ඒකයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, පාසලේදී අපිට මේ බුද්ධ ධර්මයේ විෂය නිදේශයේ දරුවන්ට උගන්වන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදී දැන් ඔබ වහන්සේ මේ සඳහන් කරපු විදිහට මෙතනදී මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, සත් සතිය, ඒ වගේ තව ගොඩාක් තැන් තියෙනවා මේ විකෘති සහගත තැන්. එතකොට අපි ඒවයි දරුවට උගන්වන්නේ.
ඔව්, දැන් මෙහෙමනේ වැඩි මේ සම්මත ලෝකේ විභාගේ පාස් කරවන්න විෂය නිර්දේශයේ උගන්වන්න ඕන. විෂය නිර්දේශයේ ඉගැන්වෙන්නේ නැත්නම් ළමයා පාස් වෙන. හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන මේ විෂය නිර්දේශය දාලා තියෙන්නේ ලෝකෙ හදන්න. නිවන් දකින්න නෙමෙයි. ඉතින් ඒක නිසා දරුවන්ටත් උගන්වන්න ඕන මේවා මේ විෂය නිර්දේශයට දාලා තියෙන මේක ඉගෙනගෙන දැනගෙන මේක පාඩම් කරගෙන මේ අනුව ප්‍රශ්න ලියන්න. හැබැයි මේකේ පරම සත්‍ය පරමාර්ථ සත්‍ය මේ මාගදී භාෂාවේ අර්ථය මීට වඩා හුඟක් වෙනස් ගැඹුරුයි. ඒක හොයලා දැනගන්න කියලා ළමයින්ටත් ඒ වෙලාවේ මතක් කළා නම් ඒ ළමයි විභාගෙ පාස්සේ ඊට පස්සේ නිදහස නිවහල් ලොකු වෙනකොට හොයයි. නමුත් එදාම වහලා දැම්මනම් මේක විතරයි තියෙන්නේ මෙච්චරමයි අර්ථය. එක් කිව්වනම් මොකද වෙන්නේ? විභාගෙ පාස්සේ ළමයා අතරමං වෙයි.
හරිතුන් වහන්ස මට දැනගන්න පුළුවන්ද දැවෙන තැවෙන එකලොස් ගින්න මොකද්ද කියලා?
ඔව් එකලොස් ගින්නක් තියෙනවා. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න කියන තුන, ශෝක ගින්න, දාහ ගින්න, කතර ගින්න, සයුර ගින්න. මේ විදිහට ඔය අර මේ මෙත්තානුසංස සූත්‍රයේ හරි සූත්‍රයක මේ එකලොස් ගින්නක් තියෙනවා. එකලොස් ගින්නම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළයි ගිනි ගන්න රත් වෙන්නේ මත් වෙන්නේ. එනිසා දාහය, ශෝකය, රාගය, අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ සියලු දේ ගිනි.
තව මට එක ප්‍රශ්නයක් තියෙනවා අරිතුන් වහන්ස. දැන් ඔබ වහන්සේගේ දේශනාවල තියෙනවා සෝවාන් වෙච්ච පුද්ගලයා කෙත් හතයි භව හතයි කියලා. මම වෙනත් ධර්ම දේශනාවල ඉස්සර අහලා තියෙනවා ජාති හතයි ආත්ම හතයි.
මේක වෙනස බුදුහාමුදුරුවෝ ආත්ම හතක් හෝ ජාති හතක් හෝ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ නතේ භවං අට්ට මන්නල්. මේ භව ජාති භවච්චය ජාති උපාදාන පච්චයා භව භවපච්චයා ජාති. මේ භව කියන එකට පස්සේ කාලෙක ඔය අටුවාකාරයෝ මේ පස්සේ පොත් ලියපු අය යායන්නක් දාගත්තා. මොකද්ද භව ය කියන. ඊට පස්සේ ජාතියයි භවයයි කලවම් කරගත්තා. ඊට පස්සේ ඔය දේශකයෝ බොහෝ අය වැරදියට මේ නතේ භවං නතේ ජාති කියලා කරගත්තා. ජාති කීපයක් වෙනවා කියලා ජනවසභ සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බිම්බිසාර රජුරන්ට දීඝනිකායේ තියෙන ජනවසභ සූත්‍රයේ බිම්බිසාර රජුරෝ මිය පරලොව ගිහිල්ලා දැන් යක්ෂ ගෝත්‍රිකයෙක් වෙලා මිනිහෙක් වෙලාම යක්ෂ ගෝත්‍රී ඉපදුනා ජනවසභ කියන යක්ෂ ගෝත්‍රේ පවුලක. ඒ ජනවසභ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පස්සේ කාලෙක දේශනා කළේ කියන්නේ ජනවසභටත් අවුරුදු 20ක් 21ක් විතර වෙන කාලේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 4කින් 5කින්ම බිම්බිසාර රජුරෝ මිය පරලෝ ගියානේ. ගිහිලා යක්ෂ ගෝත්‍රිකයෙක් වෙලා ඉපදුනා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයේ ඉන්නකොට මේ ජනවසම හමු වෙලා මේ ධර්මයේ දේශනා කරනකොට ඒ ජනවසම සූත්‍රයේ තියෙනවා පැහැදිලිවම මේ ජනවසම මේ භව මේ සෝතාපට්ටි භවට පත්වීමෙන්ම හත් ආකාරයක හත් තැනක මිනිස් ලෝකයේ ඉපදිනවා. හත් තැනක දිව්‍ය ලෝකයේ ඉපදිනවා. 14ක් වරක් නැවත ජාති 14ක් තියෙනවා. හැබැයි එක බවයි. ඊට පස්සේ තව භව හතක් උදුරා දාන්න තියෙනවා. භව හත උදුරා දාන්න දැන් සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා එක භවක් උදුරා දැම්මා. තව එක භවක් ඉතුරුයි සෝතාපට්ටි භවයේ ඉන්න විනාඩියක් හෝ දවසක් හෝ ජීවිතයක් හෝ ආත්ම ඥානක් හෝ ඒක තව එක භවක් එතනත් උදුරා දාන්න ඕනේ. ඊට පස්සේ සකදාගාමි මාර්ග භව එකක් ඵල භව එකක් එතකොට තුනයි. අනාගාමි මාර්ග භව ඵල භව 4-5යි. අරහන්ත මාර්ග භව ඵල භව 7යි. සත්තක් අත්තු පරමෝ 7 භවක් 7 භව 7ක් උදුරා දාන්න තියෙනවා. 8 වෙනි භවක් නෑ කියන එකයි තියෙන්නේ. ඉතින් භව කියන්නේ මේ උදුරා දැමිය යුතු හිතෙන් උදුරා දැමිය යුතු කෙලෙස් භව තමයි මේ 7. ඒ මිසක් ජාති කතාවක් කොහෙවත් කොතනවත් බුදුහාමුදුරුවෝ කියලා නෑ. දැන් අර බාහිදාරි වීරියතුමා ওই භව 7ම විනාඩි 2-3 ඉවර කළා, අවසන් කළා. ඒ වගේම තව බොහෝ අරහතුන් වහන්සේලා මේ ජීවිත කාලයේදී ඔය සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ භව 7 උදුරා දාලා මේ ජීවිත කාලය තුළ මේ එක ජාතියක් තුළ භව 7ම උදුරා දැම්මා. එනිසා මේ ජාති භව පටලවා ගත්තට පස්සේ මේ නිවන් මඟ විකෘති වුණා, වෙනස් වුණා, වෙනස් කළා.
පින්වත් ස්වාමීන් වහන්ස, එදිනෙදා පරිභෝජනයේදී අපි
මොනවා පරිභෝජනෙත්
ඔය පරිභෝජනට අවශ්‍ය එළවලු පළතුරු වදා කරනවනේ. එතකොට මේ ඒ ශාකපත්‍රවල කෘමීන් දනඹුවන් වැනි සතුන් ඉන්නවා. ඒව අයින් කරොත් ඒ සතුන් මැරෙනවා, නැත්තම් මේ ශාකය මැරෙනවා. ඉතින් එහිදී සිදු කළ යුත්තේ කුමක්ද? මේ කුෂිකර්මාන්තයේ කොහොමද කරන්නේ?
යම් ක්‍රියාකාරකම් තියෙනවා යහපත් චේතනාවෙන්. දැන් ඔය අපි සමහර විටක කොහොඹ ගහේ කොහොඹ ඇට කොහොඹ කොළ කොටලා මිරි කළ දැම්මහම සතා මැරෙන්නෙත් නැහැ, සතා අයින් වෙලා යනවා, අලුතෙන් සත්තු එන්නෙත් නැහැ, භෝගය අපිට කන්නත් පුළුවන්, විශ්වාස නැහැ. එනිසා මේ වගේ ක්‍රම එදා තිබුණා. තව කෙම්කම් ක්‍රම බොහෝ දේවල් තිබ්බා. ඊට පස්සේ මේ 1960 විතර මේ ග්‍රීන් රෙවලූෂන් එකක් ආවට පස්සේ මොකද වුනේ? අර පැරණි සිංහල කෙම්ක්‍රම් සියලු දේ බුද්ධ දේශනාවට අදාළව තිබිච්ච දේවල් නැති වෙලා මේ රසායනික පෝර වසවිස දාලා ඒ සියලු දෙනා ඉවත් කළා, මරලා විනාශ කළා, පාප කර්මිකුත් කරගෙන අර සත්තු ටිකත් මැරුවා. ඊට පස්සේ ඒ බේත්ම අර කොළවලට එළවලු වලට පළතුරු වලට ගහලා ඒව කවලා මිනිසුන්ගේ වකුගඩු අමාරු ඇති කළා. අද මුළු ජාතියම රෝගී බවට පත් කළා. නමුත් මේක මේ සිංහල කෙම්කම් ක්‍රමේ සිංහල බෙහෙත්වල බොහෝ දේවල් තියෙනවා. ඔය දැන් මේ කෘෂි රසායන, ඔය කෘමිනාශක කෘෂි රසායන රසායනික පෝර නැතුවට මේ භෝග හදාගෙන වවාගෙන කන්න පුළුවන්කම. නමුත් අර මිනිස්සුන්ට ඕන වුණා එක පාට මුළු ගෙඩියම මුළු මස් රාත්තලම කන්න. අර කුරුල්ලන්ටවත් පොඩ්ඩක් දෙන්නේ නැහැ. ඉස්තර ගොයියෝ එහෙම නෙමෙයි, කුමරක් වැපුරුවාම අක්කර 4-5ක් එකලියද්දක් කුරුල්ලන්ට කන්න ඉතුරු කරනවා. අද එකලියද්දක් නෙමෙයි, ගහක් ඉතුරු කරා. ඉතින් ඒක නිසා අද දැන් මේ රාගයයි මෝහයයි නිසා මේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒක නිසා වෙන්නේ මොකද? තව තවත් එන්න අර ණයකාරයෝ ඒවට වහවටෙනවා, ඒවට එනවා. ඒකයි වෙන්නේ මේ හේතුඵල. හොඳයි, එහෙනම් දැන් මං හිතන්නේ අවසානයි. එහෙනම් උපාසකම්ම අවසට අහන්න ප්‍රශ්නේ. මේ එහෙමනම් අදට දැන් මේ උදේවරුවේ ධර්ම සාකච්ඡාව, ධර්ම දේශනාව අවසානයි. ඉතින් තව තියෙනවනේ ඉස්සරහට ප්‍රශ්න අහන්න ඕන තරමක් දවස් වෙලාවල්. ඒ ප්‍රශ්න තම තමන් කල්ැතුව අහන්න ඕන. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න, පින් දෙන්න. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා.